Order, please. කතානායකවරයාගේ නිවේදන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වෙනි ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 2017 අප්‍රේල් 14 වෙනි දින මා විසින් අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු බලවත් අකුසලතාවයේ පදනම් කරගෙන අවලංගු කිරීමේ නැමැති පරත් කැටුම් දෙහි සහතිකය සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. කතානායකවරයා විසින් ලිපිලේඛනාදී පිළිගැන්වීම් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී රාජ්‍යයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(a)(6) සහ 154 ජා ව්‍යවස්ථා ප්‍රකාරව 2016 ඔක්තෝබර් 1 දින සිට 2016 දෙසැම්බර් 31 වෙනි දිනක් කා මුදල් කොමිෂන් සභාවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. ලිපි ලේඛනාදී ඉදිරිපත් කිරීම ගරු මුදල් අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2011 අංක 18 දරන වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු පනතේ 3 වෙනි වගන්ති යටතේ වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2016 නොවැම්බර් 11 වෙනි දිනති අංක 1992/52 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වෙනි වගන්ති යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 නොවැම්බර් 10 වෙනි දිනති අංක 1992/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සංශෝධනය කරමින් 2016 දෙසැම්බර් 27 වෙනි දිනති අංක 1999/23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වෙනි වගන්ති යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 දෙසැම්බර් 27 වෙනි දිනති අංක 1999/23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සංශෝධනය කරමින් 2017 ජනවාරි 3 වෙනි දිනති අංක 2008 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වෙනි වගන්ති යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 ජනවාරි 3 වෙනි දිනති අංක 2008 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සංශෝධනය කරමින් 2017 ජනවාරි 25 වෙනි දිනති අංක 2003/22 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. එම නියමයන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු ක්‍රීඩා අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 වෙනි වගන්තිය සමග කියවිය යුතු 41 වෙනි වගන්තිය යටතේ ජාතික ක්‍රීඩා සංගම් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 ඔක්තෝබර් 27 වෙනි දිනති අංක 1990/23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සහ 2017 පෙබරවාරි 13 වෙනි දිනති අංක 2006/13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. එම නියෝග තරුණ ක්‍රීඩා සහ කලා උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම තරුණ ක්‍රීඩා කලා හා උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු සීබී රත්නායක මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, තරුණ ක්‍රීඩා කලා සහ උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහිව සම්මුති පනතේ 34(1) වගන්තිය යටතේ නියෝග සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
පෙස්සම් පිළිගැන්වීම ගරු චන්දිම වීරක්කොඩි මැතිතුමා.
ගරු කතානායකතුමනි, අඟුලුගහ පිලාන බණ්ඩකන්ද යන ලිපිනේ පදිංචි AKD දේශාන් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, වඳුරඹ වෙද නිවස පදිංචි LN මුදිතා කුමුදුනි මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
ගරු නිරෝෂන් පෙරර මැත්තුමා. ගරු වෛද්‍ය සුදර්ශනී පනන්දිපුල්ල මැත්තිය.
ගරු කතානායකතුමනි, කටුනායක කූරණ සිසිල් පටු මග අංක 476 ඇලඉරක් 8 දරණ ස්ථානයෙහි පදිංචි රෝහන් වනිගතිරක මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වන්.
ගරු ලසන්ත අලිගවන්න මැත්තුමා.
ගරු කතානායකතුමනි, පස්සයාල කරල් පිටිය යුජී අලහකොන් මහත්මගෙන් ලැබුණු පෙස්සමද, කැල්නිය දළුගම බී ජයසිරි මහත්මාගෙන් ලැබුණු පෙස්සමද, පාදුක්ක ජීඑස් පද්මසිරි මහත්මාගෙන් ලැබුණු පෙස්සමද, පානදුර කුරුප්පුමුල්ල එච් ජී ෆ්‍රනන්ඩු මහත්මයගෙන් ලැබුණු පෙස්සමද, මාකොළ මාකොළ දකුණ එස්.ආර්. දිසානායක මහත්මාගෙන් ලැබුණු පෙස්සමද, බොරලැස්කමුව රත්තනපිටිය අංක 128 තුනුදරණෙහි පජින්ති ප්‍රේමා මුණසිංහ මහත්මියගෙන් ලැබුණු පෙස්සමද ඉදිරිපත් කරමි.
ගරු ඉරාන් වික්‍රමරත්න මැතිතුමා.
ගරු කතානායකතුමනි, රත්මලාන ජයසුමනාරාම පාර අංක 29 ඇල ඉර 1 දරණසානෙහි පදිංචි එම්.ජේ.එම්. එනිලාෆ් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු ප්‍රියංකර ජයරත්න මැතිතුමා.
ගරු කතානායකතුමනි, පුත්තලම තබ්බෝව තේවනුවර යන ලිපිනේ පදිංචි මාපා විජේසිංහ ලහිරු කනිෂ්ක මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු ලකි ජයවර්ධන මැතිතුමා.
ගරු කතානායකතුමනි, පිළමතලා ව්‍යාපාන අංක 135 ඩී දරණ ස්ථානයේ පදිංචි ඩබ්ලිව්.ඒ. ප්‍රදීප් කුමාර විජේසිංහ මහතාගෙන් ලැබුණ පෙස්සම පිළිගන්වමි.
මෙම පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ඇත. ගරු අග්‍රාමාත්‍යවරයන්ගෙන් ප්‍රශ්න අසන අවස්ථාව, පළවෙනි ප්‍රශ්නය ගරු එම්.එච්.එම්. සල්මන් මැතිතුමා.
Mr. Speaker, my question to the Honorable Prime Minister is about the Navy facility that is set up at Chilawathura in Manna district. Chilawathura village is one of the oldest Muslim settlements in Sri Lanka, where 99% of the population today are Muslims. The total land area of the village is approximately 600 acres, out of which 300 acres under paddy cultivation, 150 acres residential land, and balance consists of coconut plantation and set aside for buildings and other utilities. It is located within the divisional secretariat of Musali. Most of the inhabitants of the village depend on fishing, agriculture, and small-scale business activity for livelihood. Therefore, the land resource is very scarce in this area. The Speaker, in 1990, about 1,500 Muslims belonging to about 300 families were evicted by the LTTE, and many of whom lost their lives in the process. During the eviction, the people lost most of their possessions, including title documents to land and identity documents. However, during the ceasefire agreement in 2001 and 2004, most of the people resettled in the area, only to be displaced during the military operations commenced in 2006. So, in fact, Mr. Speaker, these people were displaced twice. After the area was liberated in 2009, the army camp continued to remain there, which land area occupies about 60 acres of private land. Within this land area, there are about 275 houses belonging to the people, places of religious worship, several buildings of government institutions, including a private hospital, library, and about 60 shops are still occupied by the Navy. During the last presidential and parliamentary elections, the villagers were assured that their lands would be returned. However, to date, no decision has been taken despite repeated requests made to the authorities. Continued presence of the Navy has denied the legitimate owners of the land and property their rights and has severely affected their livelihoods. While we appreciate the need to ensure national security, it shall not cause inconvenience or difficulty to the people. Therefore, will the Honorable Prime Minister inform the House what action government proposes to take to return the land and property belonging to the people to enable them to enter productive life. Thank you.
The Silavatura has been a matter of concern both for the members of parliament and the government. Since there were people who were displaced from Silavatura by the LTT, and subsequently military camps had to be established. There is one Navy camp which has to be maintained as a string of Navy camps which are used to combat drug smuggling into Sri Lanka. From the information given to me, the Navy is currently occupying 34 acres, two roads, and 8.43 perches only of the total of 600 acres which the Honorable Member has mentioned here. Of that, the Navy is releasing 6 acres, 2 roads, 8.43 perches. So far, 66 persons have claimed ownership of the land. 38 persons are dead. There may be successors. Government has given alternate land to 12 persons of 20 perches each, and some houses have been constructed. The Navy also needs land, and what is in question is only 28 acres. So we have to see how we are going to balance the security of the area and as well as the needs of the people. But the Navy would be also is now taking steps to acquire the land which is required for the Navy base, and it's best, I think, that the Honorable Member and the members for the area could take it up and discuss it further with the Sri Lanka Navy. It's only an issue of 28 acres out of the 600 acres that are now in question, because 6 acres have been given off. So that's the one that is up under, will have to be discussed further.
The entire bazaar of Silavature is present now the Navy camp. Now what the people are asking is release the entire bazaar, because that's the town, the middle of the town. So the town has been taken over by the Navy.
Then how can you
Navy says is not exactly true. I mean, everybody knows the entire town with the shops, with the houses, everything has now been converted into a massive army in the Navy camp. Now, for security purposes, they can move a little away where there is no township.
Let's meet after the Singala New and Tamil New Year and, we'll and discuss this the further. Navy. The Navy says they have to be there because of the drug smuggling. So obviously there seems to be some clash here. So we will discuss that further, Honorable Minister.
Thank you very much, Honorable Minister.
Garu Katanagatumani Asiave Ashar at the Pusmak Lesser, the Garu Mahindra Rajapaksena to Maggie Raja Visinde Asiave Pibidana Artike, Kendri Upaya Margika Iogen Lesser, Atikaru Mighty Palace in the Matumage Saha, Garu Agramat and Lipsim to Maggie Raja Visin the Hondun Adiati, Hammantu the Magampura Varaya, China Samagamakat Alekrim Sandaha, Mulika Kedumpata Sakaskota. එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇතයි ජනමාධ්‍ය වාර්තා පළකොට ඇති අතර කැබිනට් තීරණ දැනුම් දීමේදී ආණ්ඩුවේ ප්‍රකාශකයන් විසින්ද තහවුරු කරන ලදී මේ සම්බන්ධයෙන් අමාත්‍ය අනුකාරක සභාවක් පත් කරා විනා කිසිදු ගිවිසුමකට එකඟතාවයක් හිමි නො වූ බව විෂය භාර වැඩබලන අමාත්‍යවරයා ජනමාධ්‍යට ප්‍රකාශ කොට ඇති බැවින්ද උක්ත අනු කමිටුවේ සමාජික ගරු පාඩලි චම්පික රණව කැමැතුමා Eki committing illa aswi atiba prakashavi ati bevin de Garu vasde and anakar metuma Mesamandava, Sesta di Karne, Nadua, Gunukar ati bevin de Miki Tate Pilibandava, Pudu Mahajanta, Balavat, big sheep the Bavak at Patvi Tibe Emanisa Cabinet Mandali visiting Anumata Karana Ladei Prakashavi Neki, Hamanta Bara gives me Mulika Ketum Pata Sabagata Kirimasandaha. Garu Agramatituma, Katitu Karan Nede Eminma Kisitu Jatantra Milaganan Kandamikin Torava China Samagamak with a main seat Asuaku Aitiak Vasara Anunamiaku Kalekat Pavaradima Sandaha Katitu Kirima Jatika Artikator Jatika Arakshavata බරපතල අභියෝගයක් එල්ල විය හැකි බව විද්වත් මතය වී තිබේ. වරා විෂයභාර අමාත්‍යවරයා යෝජිත ගිවිසුමට එකඟ නොවන බවත් යෝජිත ගිවිසුමට වඩා ශ්‍රී ලංකාවට වාසිදායක කොන්දේසි යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කළ හැකි බවත් පෙන්වා දී තිබුණි. මේ අනුව හම්බන්තොට වරායේ ගනුදෙනුවේ වරාය ගනුදෙනුව පිළිබඳ ආණ්ඩුවේ අවසාන එකඟතාවය ඉමහත් වගකීමකින් යුතුව ගරු අග්‍රාමාත්‍යවරයා විසින් මේ පාර්ලිමේන්තුවට මීට පෙරදීද සඳහන් කළ ආකාරයට ඒ සියලු තොරතුරු මෙම සභාවට ඉදිරිපත් කිරීමට ඔබතුමා පියවර ගන්නේද? ගරු අගමැතිතුමනි, මගේ ප්‍රකාශනතත් මේ අද ප්‍රධාන පුවත්පතක විවරපත්‍රයේ ශීර්ෂ පාඨයේ තියෙන්නේ හම්බන්තොට මිලට ගන්න ආයෝජකයන් කොළඹට ඇවිත් කියලා කියන වාර්තාව. ඒකත් ඔබතුමාගේ පිළිතුරේදී සැලකිලට ගන්නයි කියලා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක්
කරනවා. ගරු අග්‍රාමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, විවරපත්‍රේ ඉවම ඉවනේ මට කියන්න බෑ. මම දන්න කරුණු ටික කියන්නම්. මම නෙමෙයි විවරපත්‍රේ ගෙනියන්නේ. ඔය කියවන්න ගියොත් දැන් ඉතින් මාධ්‍ය නිදහස තියෙනවා නේද? ඕන කෙහෙල් මලක් ලියන්න පුළුවන්. ඕන එකක් කියන්න පුළුවන්. එක්කෙනෙක් කිව්වා ව්‍යවස්ථාව අලුතෙන් ලියනවා කියලා ජනාධිපති. තව එක්කෙනෙක් කිව්වා ඉරිදා මේ අපි ආණ්ඩුවෙන් අයින් වෙනවා කියලා. ඔයවා ඉතින් කියවන එක නවත්තන්න බෑ. දැන් මේගොල්ලෝ මේ සෝෂල් මීඩියාක අතර විශාල තරඟයක් තියෙනවා. මට ඇහුවේ ප්‍රශ්න ගැන අපේ මන්ත්‍රීතුමා ගැන. මම ඒ ගැන කියන්නම්. පළමුවෙන්ම මම කාරණා දෙකක් කියන්න කැමති. චීන සමාගමට අලුවි කිරීම සඳහා මූලික කැටුම්පතක් කොහෙවත් නැහැ. ඒත් හම්බන්තොට වරාය පිළිබඳ ගන්න පියවර සියල්ලම මං ආරම්භයේ ඉඳගෙනම මේ සභාවට කියන්න. මේ සභා මේ වරාය ඉදි කරන්න කියලා 2012දී තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විශේෂයෙන්ම එක්සිම් බැංකුවෙන් ණය ගත්තේ. ඒ ණයේ ඒක අනුව මෙතන තියෙනවා ග්‍රේස් පීරියඩ්. ග්‍රේස් පීරියඩ් එක කියන්නේ මාස 48යි. ඊට පස්සේ අපිට ගෙවන්න තියෙනවා වාරික එක. මේ පෙට්‍රල් ෂෙඩයක්වත් අවුරුදු 4කින් සල්ලි හම්බ කරන්නේ නැහැ. මෙතන මේක පටන් අරගෙන මම දැන් විශාල බලාපොරොත්තුවක් තියෙන්නේ නැති මේකෙන් මේ මුදල් ලැබෙයි කියලා. ඒත් ඒකෙන් ඒක ඒ විතරක් නෙමෙයි. ඒ දාලා තියෙන විදිහට අපි විශේෂයෙන්ම මේක මේ මුදල් ගෙවන්නේ නැත්නම් මේ චීන ඉවෙන්ට් ඔෆ් ඩිෆෝල්ට් ආටිකල් 14 ඒ සමාගමට පුළුවන් සම්පූර්ණ මුදලයි පොලියයි සියල්ලම එකසාර අරගන්න. ඒ කියන්නේ වාරිකයක් ගෙවන්න බැරි අයට අපිට තියෙනවා ඩොලර් මිලියන කෝටි 140ක් විතර එකසාරේ ගෙවන්න. ඒත් අපිට වාරිකය ගෙවන්න තියෙන්නේ 2016 ඉඳගෙන. මේ යන ගමන් මේ වරාය ක්‍රියාත්මක කරද්දී මේ වරාය විශේෂයෙන්ම මේ වරාය විශේෂයෙන්ම අලාභ ලබන නිසා අලුත් යෝජනාවක් ගෙනාවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමා මං කියන්න කැමති විශේෂයෙන්ම සීජීපින් ජනාධිපතිතුමා ලංකාවට පැමිණි අවස්ථාවේදී ක්‍රමවේදාත්මක සාමූහික සහයෝගීතාවේ වඩාත් තිව කර ගැනීම අරබයා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ චීන මහජන සමූහ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්ව සැලැස්ම පිටකරා ඒකේ විශේෂයෙන්ම මහජන චීනයේ විදේශ ඇමතිතුමත් ශ්‍රී ලාංකික ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු විදේශ එකල හිටපු විදේශ ඇමතිතුමා මහාචාර්ය කවුද? ඒ දෙන්න අතර තමයි මේක මේ අත්සන් කරලා තිබුණේ. ඒකේ මං කැමති විශේෂයෙන්ම 12 වෙනි වගන්තිය කියවන්න. චීන රජය විසින් 21 වෙනි සතවර්ෂයේ සමුද්‍රීය සේද මාවත ඉදිකිරීම සඳහා ඉදිරිපත් කර ඇති යෝජනාව සාදරයෙන් පිළිගන්නා ශ්‍රී ලංකාව මෙම ක්‍රියාදාමයෙහි සක්‍රීයව සහභාගී වීමට සහ සහය දැක්වීමට කටයුතු කරනු ඇත. ප්‍රශ්නයක් නැහැ. මාගම්පුර ස්ට්‍රෝක් හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාකෘතිය ආයෝජනයන් තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට දෙපාර්ශ්ව එකඟ වූහ. නෝ දිස් බිකේම් එ G2G ඇග්‍රීමන්ට්. ආණ්ඩු දෙකක් අතර තියෙන ගිවිසුමක් වුණා. මොකද ඒ ගිවිසුම සමුද්‍රීය සහයෝගීතාව වැඩි දියුණු කිරීමටත් කොළඹ වරාය නගරය ව්‍යාකෘති ඉදිකිරීමේ
කටයුතු අකණ්ඩව කරගෙන යාමටත් දෙපාර්ශ්වයේ මෙකත්වයේ පළවිය. එතකොට මේක පෝට් වරාය නගරයේ ආණ්ඩු දෙක අතර ගිවිසුමක් වුණා. පුද්ගලික අපේ සමාගම කියන්නේ වරාය අධිකාරියයි ඒගොල්ලේ චෛනහාම සමාගම අතරේ මාගම්පුර හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාකෘතියේ දෙවනි අදීරය පියමියේ මෙහෙයුම මත ගිවිසුම දෙපාර්ශ්වය විසින් අත්සන් තබන ලද අතර නාවික ආරක්ෂායකත් මේකට ඇතුල් කරලා තිබුණා. එහෙනම් මේගොලෝ අලුත් ගිවිසුමකට ගියා. ඒක තමයි මාගම්පුර හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාකෘතියේ දෙවනි අදීරය. ඒක රජයන් දෙක අතර තීරණය කළා. මාගම්පුර ස්ට්‍රෝක් හම්බන්තොට වරාය රජයන් දෙක අතර තියෙන ගිවිසුමක් හැටියට අරගෙන එතනින් කිව්වා අපි සමාගම් දෙකක් නම් කරනවා කියලා. අපි නම් කරා අපේ සමාගම ඒගොල්ල නම් කරා සමාගම් දෙකක්. දැන් මෙතන තියෙන්නේ සාමාන්‍යයෙන් මේ ජේම්ස් පීරිස් මහත්මයා ඉඩම් දුන්න එක වාගේ නෙමෙයි ගොඩනැගිලි හදන්න. ආණ්ඩු දෙකක් අතර තියෙන ගිවිසුමක් තමයි අරගෙන ඒක යටතේ අරගත්තේ. මේ ගිවිසුමේ අරගත්ත SOT ගිවිසුමේ මොකක්ද කිව්වේ? SLPA agrees that it shall enter into a SOT agreement, SOT agreement with project company, thereby granting the project company the right to operate the said container terminal. ඒගොල්ලට සම්පූර්ණ අයිතිය දුන්නා විතරක් නෙමෙයි. මේගොල්ලේ ප්‍රාග්ධනය අරගන්නකොට අපිට හම්බුණා 135.2%. ඒගොල්ල ගත්ත 64.94%. ඒගොල්ලේ ප්‍රාග්ධනයට ඇතුල් කරා $2,000,000 ඒගොල්ලේ පොලියත් ඇතුල් කරලා දුන්නා $2,000,000.76. ඒ කියන්නේ $1,20,27,000 ඇතුළු පොලියත් ඇතුළු කරලා දුන්න ප්‍රාග්ධනයට. හොඳට විකිණුවා නේද රට? ඒ විතරක් නෙමෙයි, තවත් කොන්දේසියක් තියෙනවා. 8A1 කම්පීටින් ඉන්ස්ට්‍රක්චර් තරඟකාරී යටිතල පහසුකම් එකක්වත් ක්‍රියා කරන්නේ නැහැ කියලා අපි පොරොන්දු වුණා. The development of any competing infrastructure shall not be undertaken before the container terminal operated under the SOT agreement achieves an annual throughput of 1.5 million TEU or until the end of the 8th year of commencement of operations of the container terminal under the SOT agreement. ඒ කියන්නේ ණය ගෙවන්නේ අපි. අපි මේක අපි දියුණු කරන්නේ නැහැ. අපි දියුණු නොකර අපේ සීමා සහිත අයිතිය ණය ගෙවනවා මේගොල්ලට අවුරුදු 8ක් දෙන ඕන එකක් කරන්න කියලා. ඉතින් රට විකිණුවේ නැත්තම් මේක මොකද? උගස් තියලා විකුණලා කෑලි ටික මම හොඳ වෙලා ඊළඟට අපි බලයට ආවද්දී මේ ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති වෙලා අපි අගෝස්තු මාසේ ජාතික ආණ්ඩුවක් ඇති කරයන් පස්සේ මමත් චීනෙට ගියා. ඊට ඉස්සෙල්ලා ජනාධිපතිතුමා චීනෙට ගියා. චීනෙට ඉත අහගන්නකෝ. චීනෙට ගියාන් පස්සේ අපි කිව්වා අපිට මේක ගෙවන්න බෑ. අපි ලෑස්ති දේශපාලන වශයෙන් මේක අහෝසි කරන්න. මේක අපිට අවාසි එකක් කියලා. ඒ පාර චීන ආණ්ඩුව කිව්වා ජනාධිපතිතුමත් අගමැයිත් ඔක්කොම කතා කරලා කිව්වා මොකද්ද කිව්වේ? නෑ අපි දන්න ඔයගොල්ලෝ තියෙන අමාරුව. දැන් තමයි කියලා තියෙන්නේ. දැන් තමයි කියලා තියෙන්නේ. මේ අපිට වාරිකයක් ගෙවා ගන්න බැරි. අපිට වාරිකය ගෙවුවේ නැත්නම් මොකද වෙන්නේ? සම්පූර්ණ ගාන ගෙවන්න තියෙනවා. ඒ පාර කිව්වා අපිට දැන් ඕනේ හවුල් ව්‍යාපාරයකට. අපි හවුල් ව්‍යාපාරයකට බාර දෙන්නම්. හවුල් ව්‍යාපාරයට පුළුවන් මේක බදු දෙන්න. අලුයි කරන්න එපා. ඔයගොල්ලෝ බදු දෙන්න. ඔයගොල්ලෝ කැමති ගානක් මෙතනින් හම්බ වෙනවා ගන්න, නැත්නම් වෙනත් ඊට පස්සේ අපේ ගාන හරි නැත්නම් වෙනත් රටකින් හරි වෙනත් සමාගමකින් ඒ ගාන අරගන්න කියලා. දැන් මේ මෙතෙන් කියනවා මේ කොහෙද යන්නේ නැති සමාගම් කියලා. SOT agreement එකට චීන පාර්ශ්වයේ දාලා තියෙනවා සමාගම් දෙකක්. China merchant සමාගමයි China harbor. කොහෙන්ද යන්නේ නැති සමාගම් දෙකක්? අතිගා මේ මහින්ද රාජපක්ෂ ජනාධිපති හොයාගත්තා කියලා මකට කියන්නකෝ. මට කියනවා මේ කොහෙන්ද යන්නේ නැති එකක් අපි අරගෙන පාරෙන් අරගෙන දැම්මා කියලා. අපිට කිව්වේ අපි අපේ පාර්ශ්වය අපි නම් කරා වරාය අධිකාරිය. මං ඇහුවා ඒගොල්ලෙන් කවුද නම් කරන්නේ කියලා. ඒ පාර කිව්වා මෙතෙන්ට සමාගම් දෙකක් තියෙනවා. චයින හාබ සමාගමයි චයින මර්චන් සමාගමයි. ඒ නිසා මේ දෙකෙන්ම දෙන්න ගාන ඉල්ලලා වැඩි ගාන දෙන එකට එක්ක හවුල් ව්‍යාපාරයකට යන්න ඔයගොල්ලෝ කැමති නම් ගාන හරි නැත්නම් මේවා කරන්න එපා කියලා. දැන් මෙතන දාලා තියෙන මේ වරාය අපිට කිව්වේ මේ වරාය දැම්මම පස්සේ හැම නාවක්ම එනවා කියලා මෙතන තෙල් ගන්න. අර පෙට්‍රෝල් ෂෙඩ් එක වාගේ ඇලෙක්සැන්ඩ්‍රා පාරේ තියෙන පෙට්‍රෝල් ෂෙඩ් එක වාගේ එක නැවක්වත් ආවේ නැහැ. අන්තිමට මේ වාහන ගිහන නැව් ටික මෙහාට දැම්මා. ඒ පාර අපි ඇහුවාම බදු දෙන එක ගැන ඒගොල්ලෝ කිව්වේ මේ ජොයින්ට් වෙන්චර් ඒකාබද්ධ සමාගම ලෑස්ති මිලියන කෝටි 110ක ඩොලර් කෝටි 110ක ගෙවන්න. ඒ වෙනකොට අපි දැන් ගෙවලා තියෙනවා මේ ගිවිසුම යටදී එක්සිම් බැංකුවට කෝටි 30ක්. එතකොට හරියටම අපිට ඕන ගාන එතන තියෙනවා. මේක දුන්නේ ගමන් අපේ ණය ප්‍රමාණය දැන් තව කෝටි 110කින් අඩු වෙනවා. තව අවුරුදු දෙකක් අඩු කරන්න පුළුවන් අපිට දෙන්න තියෙන එක. ඉතින් මේ කොහෙද යනවා කියන සමාගම් ඔයගොල්ලෝ තෝරාගත්තේ සමාගම්. ඒ නිසා අලුත් ගිවිසුමේ අපි මමත් ගියන් පස්සේ ඒ ප්‍රකාශය තියෙනවා. විශේෂයෙන්ම ඔබතුමා කැමති මං ආවේ නැත්නම් එතකොට බලේ මෙතන තියෙනවා කියලා හිතන්නේ. ඒක වෙන්නේ නැහැ. මහජන චීන සමූහ ආණ්ඩුව හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතර වෙන ඒකාබද්ධ ප්‍රකාශය. චීනය විසින් ඉදිරිපත් කරන ලද සමුද්‍රා මාර්ග මූලාරම්භණය තුළ ඉන්දියන් සාගරයේ වෙළඳ කටයුතුවල මධ්‍යස්ථාන වශයෙන් ඈත අතීතයේ සිටි පැවති රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව සිය සක්‍රීය සහභාගිත්වය ලබා දීමට. අපි කිව්වේ අපි තමයි ඉන්දියන් සාගරයේ මධ්‍යස්ථානේ උනේ. ඒකට එනවා ඒකට චීනය පිළිගත්තා. මේක මේ පළවෙනි එක ඒව එකක්වත් තිබුණේ නැහැ. බුලත් දීලා ගිය මේකක්. එම තත්ත්වය නැවත ස්ථාපිත කිරීමට සිය කැපවීම ශ්‍රී ලංකාව මෙහි අවධාරණය කරන සිටියේ. 21 වන සියවසේ සමුද්‍රීය සේද මාවත සංවර්ධනය කිරීම යටිතල පහසුකම් සංවර්ධනය තවදුරටත් යටිතල පහසුකම් ඉහළ නැග්වීමට ඒ කියන්නේ වරායෙම අවස්ථා ලෙසින් දෙරට විසින් එම අවස්ථාව ආර්ථික සංස්කෘතික විද්‍යා තාක්ෂණ සංවර්ධනයේ ප්‍රතිලාභ උදාවන බව තහවුරු කරමින් පුද්ගල සම්බන්ධතා ආදී ශ්‍රේෂ්ඨවල ව්‍යාකෘතිය මෙන් හවුල් ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම පිණිසත්. හවුල් ව්‍යාපාර අපිට ඕන විදියට අර SOTA ගිවිසුමකින් ගැහුවා නෙමෙයි මේක ඇතුළට අපිට ඕන විදියට හවුල් ව්‍යාපාරේ සකස් කරන්න කියලා දැම සාමාන ආකාරයේ දෛවයක් හිමි ප්‍රජාවක් ගොඩනැගීම සඳහා ජනතාව වෙත ප්‍රතිලාභ දාත්වන පරිදි චීන ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව සාකච්ඡා කරනවා කියලා. දැන් අපි මේක කරගෙන යන්නේ ආණ්ඩු දෙක අතර මේ ඇති කරපු අලුත් ගිවිසුම. මේක ආරම්භ කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇති කරපු ගිවිසුම අනුව දැන් අපි කරගෙන යන්නේ මේක යටතේ. අපි ඇහුවාම අපි මම චීනට ගියන් පස්සේ මෛත්‍රී පාරිසේ ජනපද ප්‍රීණ්ඩ ගියන් පස්සේ ඇති කරපු ඒ ගිවිසුම යටතේ දැන් අපි ඇහුවාම කාල සීමාව ගැන එයා අවුරුදු 99ක් කියලා තියෙනවා. අපි තවත් කතා කරගෙන යනවා. ඒ ගැන මම විශේෂයෙන් කියන්න කැමතියි අවුරුදු 99 ගැන. ඇයි සිදු වුණේ? මේ අය කිව්වා දැන් ඔයගොල්ලෝ මේ වරාය නගරේ සින්නක්කර දුන්නා. අවුරුදු 99ක් දුන්නයි. ඉතින් ඔක්කොම බැංකු දැන් ඉල්ලන්නේ අවුරුදු 99ක්. මං සින්නක්කර එක අයින් කරා. මොකද ඒ අනුව කරා නම් මෙතන ජාත්‍යන්තර සමුද්‍ර නීතිය යටතේ මේක කොළඹ රටේ කොටසක්වත් නෙමෙයි. එතකොට ඇත්ත වශයෙන්ම අපේ ස්වෛරිය එතකොට අර ආර්ථික කලාපේ මුහුදු තීරුවට සම්බන්ධ එක්ස්ක්ලූසිව් ඉකොනොමික් සෝන් එක අපිට නෙමෙයි අයිති වෙන්නේ. චීන හාබ චයින හාබර් එකට අයිති වෙන්නේ. ඒකයි මම මේක අරගත්තේ කොළඹ දිස්ත්‍රික්ක යටතේ. හොඳට විකිණුවා නේද? හොඳට විකිණුවා. මම විකුණුව එක අහන්න ඕන විජේදාස රාජපක්ෂ ඇමතිතුමාගේ රක්ෂණ සංස්ථාව විකුණන එකයි රෝහල විකුණන එකයි මාස මේවා දෙකක් කරාද කියලා ඊළඟට කතා කරනවා. ඉතින් මේ ගැන අපි දැන් සාකච්ඡා කරලා අවසන් කරාම අපි පොරොන්දු වෙලා තියෙනවා ගිවිසුම් සියල්ලම මේ සභාවට දානවා කියලා. ඊළඟට කියලා තියෙනවා නඩුවක් ගැන. ඔය නඩුව දාලා තියෙන එකේ පාර්ශ්වකරු කිව්වේ නැහැ එයා මේ හැම එකටම එකඟුණ කැබිනට් ඇමතිවරයෙක් කියලා 2012යි 2014 දැන් තියෙන්නේ උසාවියට අපහාස කරා කරුණ නොකියුවා කියලා උසාවියට අපහාස කරා කියලා තමයි දැන් දඩුවම් කරන්න තියෙන්නේ එතුමාට වෙන එකක් නෙමෙයි උසාවියට එනවනේ ඔක්කොම කරුණු කියනවා තමන් ආණ්ඩුවේ ඉඳගෙන තමන් මේක රාජ්‍යාල දෙකක් අතර කරපු ගිවිසුමක් ඇටියට තමන් ඇවිල්ලා මේක දීලා දැන් කියන්නේ මම මොකුත් දන්නේ නැහැ මේක විකුණුවා කියලා ඉතින් ඕකනේ උසාවියට අපහාස කරනවා කියන්නේ කරුණු කිව්වේ නැහැ එන්න උසාවියට එතකොට අපි අහන්නම්කෝ ආ මේ මේ මෙතන මේ ඒකාබද්ධ විපක්ෂයට හිරේට යන්නව කැමති වැඩ කටයුතු කරගන්නේ මම දන්නේ මොනාටද කියලා ආ ඉතින් මගේ යාළුවා නිසා අපි කියන්නේ හිරේට යවන්න කියලා උසාවියේ දඩ ගහන්න නෙවෙයි බාගෙලට කරපු එක නිසා ඉතින් ඔහොම කොලේ වහගෙන ගිහිල්ලා ඊළඟට පත්තරේ ඒවා මේවා කිව්වට මේ පත්තර තමයි කිව්වේ ඉතින් මේ වරාය නගරයේ සින්නක්කට ඔප්පු දුන්නාම හොඳ එකක් කියලා කොයි 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 මාධ්‍යද කිව්වේ මේක වැරදි කියලා දැන් මේ ලොකුවට ගහන්නේ මම මාධ්‍යත් ඔක්කොම ගෙනල්ලා අහන්නම්කෝ දැන් හරිද විවිධ කොහෙන්ද ආවේ මෙහෙන්ද කොහෙන්ද ආවේ කියලා මං අහන්නේ මේ රට විකුණලා දැන් මේ අඩු ගානේ අපි විකුණන්න නැතුව මේක බද්දට දීලා අයි බලන්නේ මේ රටේ ජනතාවේ ණය අඩු කරන්න වැට් අඩු කරන්න ඉතින් ඕකට විරුද්ධද ඕකට විරුද්ධද විජේදාස රාජපක්ෂ ඇමතුමාට කියන්න පුළුවන් මොකද්ද උනේ කියලා කෝප් එකේ ඇවිල්ලා සිද්ධිය ගැන
හරි ගරු මන්ත්‍රීතුමා ගරු දලසල
ඇමතුමා ගරු කතානායකතුමනි අපේ මගේ මුළු ප්‍රශ්නෙටම පදනම් වුණේ ගරු අගමැතිතුමාගේ ආණ්ඩුවේ ඇමතිවරු නියෝජ්‍ය අමතිවරු විසින් මේ රටට ලබා දීපු තොරතුරු මේ තියෙන ගිවිසුම. එතුමා කිව්වා මේ වෙනි ගිවිසුමක් අත්සන් කළ නැහැ කියලා. හැබැයි අත්සන් අනුමත කැබිනට් මණ්ඩලයක් අනුමත කළ නැහැ කියලා අනුමත කර බව පැවසුවේ ගරු සරත් අමුණුගම ඇමතිතුමා ආණ්ඩුව වෙනුවෙන් වගකීමෙන්. නමුත් දැන් මම එතුමා ගරු අගමැතිතුමනි ඔබතුමා මට විනාඩි 17ක උත්තරයක් දුන්නා. හොඳයි. විනාඩි 17ක උත්තරයක් දුන්නා. හැබැයි මගේ ප්‍රශ්නෙට නෙමෙයි උත්තරේ දුන්නේ. මගේ ප්‍රශ්නේ උනේ අනේ කරුණාකරලා දැන් බොහොම ශිලාචාරව හැසිරෙන ගරු අගමැතිතුමා අගමැතිතුමාගෙන් ප්‍රශ්න අහන්න සභාවට දීපු අවස්ථාව ස්වර්ණමය අවස්ථාවක් ගරු කතානායකතුමනි. 48න් පස්සේ මේ රටේ මීට පස්සෙත් කිසිම අගමැතිවරෙක්ට ගෞරවය ගන්න බෑ. ඒකට ඒ ගෞරවය අවසි ගෞරවය අපි දෙනවා. කිසි ගැටලුවක් නැහැ. හැබැයි ගරු අගමැතිතුමනි ඒ ගෞරවය ඔබට උරුම වෙන්නේ මේ ගරු මන්ත්‍රීවරුන් මතු කරන ප්‍රශ්නවලට යථාර්ථවාදීව සැබෑ උත්තරයක් දුන්නොත් පමණමයි. දැන් මගේ ප්‍රශ්නේට නෙමෙයි තුමා උත්තර දුන්නේ. දැන් ඔබ ඉත පැහැදිලි ස්වභාවයේ ඇවුම්කම් දෙන කාට වුණත් ඒක පැහැදිලි. මම මේ පෞද්ගලික කාරණාවක් නෙමෙයි කියන්නේ. ඔබ තුමාලා සිරු දෙනා ඔබ තුමාලත් මේ පැත්තට ඇවිල්ලා ඉඳ ගනි. ගරු කතානායකතුමනි දැන් මම මගේ ප්‍රශ්නේ විදිහට මතු කරේ මේ තොරතුරු සභා ගත කරන්නේද කියලා කියන ප්‍රශ්නේ. දැන් ගරු අගමැතිතුමා කිව්වා කොළඹ වරාය නගරය පිළිබඳව. වරාය නගරයේ නගරයේ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කරන වෙලාවේ ඒකට නීතිපතිතුමා පාලිත ෆර්නාන්ඩෝ මැතිතුමා ඉතා පැහැදිලි නෛතික මඟ පෙන්වීමක් කරා මේ ගිවිසුම අත්සන් කරන්නේ නම් වරාය අධිකාරිය පනත සංශෝධනය කළ යුතුයි. සහ අත්සන් කිරීමට ප්‍රථම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි කියලා. ඒක මෙතෙන්ටත් වළංගුයි. එනිසා මගේ ප්‍රශ්නේ මතුනේ පාර්ලිමේන්තුවට මේක ඉදිරිපත් කරන්න නේද කියලා කියන ප්‍රශ්නේ මතුනේ. කෙසේ වුණත් ඔබතුමා ඒකට උත්තර දුන්නේ නැහැ. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ගරු කතානායකතුමනි දැන්
ඔනරබල් ප්‍රයිම් මිනිස්ටර් ගරු අගමැතිතුමා
උත්තර දෙයි. පළවෙනි ප්‍රශ්නේ. ඔව්. පළවෙනි අතුරු ප්‍රශ්නය. දැන් මේ ණය පිළිබඳව ගරු අගමැතිතුමා දිගින් දිගටම ප්‍රකාශයක් කරා. වරාය හම්බන්තොට මාගම්පුර වරාය වෙනුවෙන් ගරු කතානායකතුමනි අරගෙන තියෙන මුළු ණය ප්‍රමාණය ඇමරිකාන් ඩොලර් මිලියන 1332.8යි. 1332.8යි. එතකොට 2007 වසරේ ඒ මිලියන 306.7ක් අරගෙන තියෙනවා. මේ අනුව මුළු මුදලට සාමාන්‍ය පොලි අනුපාතය ආසන්න වශයෙන් 3.1යි. මේ පොලි මුළු මුදල සහ පොලි එකතුනාම අපි ගෙවිය යුතු මුදල සිට 3.1ක් කියලා අනුපාතය උපකල්පනය කරොත් ඇමරිකන් ඩොලර් මිලියන 1761.25යි. මේ 1761.25න් මේ වන විට ගෙවල නිම කළා තියෙනවා මිලියන 498ක්. ව්‍යවහාරයි. ඒ අනුව ණය මුදල සහ පොලී වෙනුවෙන් ගෙවීමට ඉතුරු වෙලා තියෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1.262. මේ අවුරුදු 20ක කාලය ඇතුළතදී මේ ඇමරිකානු ඩොලර් බිලියන 1.2 අවුරුදු 20න් බෙදුවොත් ගරු කතානායකතුමනි වසරකට ගෙවන්න වෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 70කට අඩුයි. මේ සරල ගණිතය 2+2 පොලිත් එක්ක පොලී සහ මුළු මුදල එකතුව 3.1 පොලී. එතකොට වාර්ෂිකව ගෙවන්න වෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 70කට අඩු මුදලක්. ඉතින් ඒ වෙනුවෙන් ඒ වරාය දැන් 2015 වර්ෂයේ අම්මන්ත්‍ර වරායේ මෙහෙයුම් වලින් ලැබිච්ච ආදායම බිලියන රුපියල් බිලියන 1.2 අලෝ අවුරුද්දේ බිලියන 800 ගණක්. ඒ නිසා
ප්‍රශ්නේ අහන්න ගරු මන්ත්‍රීතුම ඔව්
වරාය අධිකාරිය කොළඹ වරාය ඉතාම කාර්යක්ෂම මෙහෙවන වරාය අධිකාරියට මේ මෙහෙයුම දීලා මේ ගිවිසුම ක්‍රියාත්මක වන්නේ නම් මීට වඩා රාජ්‍යයේ ඒ දේපලට රාජ්‍ය වත්කම් වෙනුවෙන් මීට වඩා ගරුත්වයක් ඉතිරියක් ලබා දිය නොහැකිද?
හොඳයි ගරු අගමැතිතුමා.
අගෙන් ඇහුවේ ප්‍රශ්නේ කතානායකතුමා චීන සමාගමට අලෙවි කිරීම සඳහා මූලික කෙටුම්පත් සකස් කොට තියෙනවාද කියලා. මං කොහේ එකක් කළා නැහැ කියලා. ඒකයි ඉස්සෙල්ලා එහෙම එකක් නැහැ. අපි 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 මම කිව්වේ මං සභාවට හෙළි කරේ අපි මට දෙන්නක අවස්ථාව පිළිතුරු දෙන්න ඔබතුමා කියන එක මං හැම එකක්ම ඇහුවානේ. මම කියන්නේ මේ සභාවට අපි යන්නේ හවුල් ව්‍යාපාරයක් ඇති කරන්න 40%ක් අපිට 60%ක් ඒ 40 ගන්නත් අපිට අවුරුදු 10ක් එක්ක පුළුවන් එක තවත් වැඩි කරගන්නවා. මේගොල්ලේ ප්‍රමාණයට වඩා මේක දැන් 35%යි දීලා තිබුණේ. ඒ අනුව ඇති කරගන්න හවුල් ව්‍යාපාරයක බදු දෙනේ ගැන ඒ ගැන පළවෙනි රාමු ගිවිසුම අත්සන් කළා තිබුණා. ඒ ළඟට මේ සරත් අමුණුගම ඇමතුමා කිව්වේ ඉතුරු ගැන සාකච්ඡා කරන්න අනුමැතිය ලැබිලා තියෙන ඒවා තමයි දැන් සාකච්ඡා කරගෙන යන්නේ. දැන් අපිට මේ මුදල ලැබුණාම අවුරුදු 20ක් ඕනේ නැහැ. අපිට මේක ගෙවලා ඉවර කරනවා. එතකොට අපිට තියෙන මිල අපිට ගෙවන්න තියෙන ණය කෝටි 110කින් තව අඩු වෙනවා. මෙතුමා කතා කරන්නේ මේකයි අපිට තියෙන එකම ණය කියලා. අපිට තියෙනවා කෝටි 3600ක් ගෙවන්න ඩොලර්. ගොඩක් 3600ක්. මේක බබා වගේ කතා කරන කෝටි 7යි කියලා. මේ ගෙවන්න බෑ අපිට. ගෙවන්න මේ උපරිම තියෙනවා සමහර මාස එන අවුරුද්දේයි ඊළඟ අවුරුද්දේයි කෝටි 360 ගන්න ගෙවන්න තියෙනවා. උපරිම එනවා 2026 වෙනකන්. අන්තිම එක ගෙවන්නේ 2038. මේක නිසා 2038 නෙමෙයි අඩු ගන්න එක 2036 වෙනවා. ඕක තේරෙන්නේ නැත්තම් මම මොනා කරන්නද? මෙයා මේ මෙතන කතා කරන්නේ කවුද මේ ණයගත්තේ? අපි නෙමෙයි. චන්ද්‍රිකා කුමාරතුංග නෙමෙයි. මේක 2005න් පස්සේ ගත්තේ විදේශ ණය. විදේශ ණය ඔක්කොම එතනින් ගත්තේ ඒවා. මම දන්නේ නැහැ මොකද ඒ කාලේ නීතිපති කිව්වේ කියලා. අපි එකක් බලනකොට අපිට පෙවුණා කොහොමත් මේ වරාය නගරය ගැන අත්සන් කරන්න තිබුණේ රජයේ දෙපාර්තමේන්තුව වරාය අධිකාරිය නෙමෙයි මේ නාගරික සංවර්ධන අධිකාරිය. නාගරික සංවර්ධන අධිකාරිය වැඩ කටයුත්තක්. අපි අහන්න කැමති මේ සභාවේ වෙනම කොමිටියක් පත් කරන්න ඕනේ. ඇයි මේක වරාය අධිකාරියට දුන්නේ කියලා. ඒකත් තව හොඳ කතාවක්. මේක අපි එක වෙනස් කළා. අපි දුන්නා නාගරික සංවර්ධන අධිකාරියට නීති උපදෙස් දුන්නේ ඒක. අපිට මෙතන ඇවිල්ලා එක කතාවක් කිව්වේ මේක නාගරික සංවර්ධන අධිකාරියට දෙන්න තියෙන එකද? මම කැමතියි මෙතුමා අහන්න. මොකද ප්‍රශ්න අහන්න අහන්න තවත් කුණු එළියට එනවා.
හොඳයි දෙවෙනි ප්‍රශ්නේ ගරු මාන.
දෙවෙනි ගරු කතානායකතුමනේ දැන් මම පළවෙනිම මේ අපිට ලැබී තියෙන අදාළ අමාත්‍යංශය ඔව් ආයතන හරහා සමාජගත වෙලා තියෙන මේ ගිවිසුම සහ නීතිපතිතුමාගේ ඒ වෙනුවෙන් ඉදිරිපත් කරපු නිර්දේශ සහ ගරු පාටලි චම්පක රණෝකැමතිතුමාගේ නිර්දේශ මම මේ සභාගත කරනවා ගරු කතානායකතුමනි අනාගත අවස්ථාවන් වෙනුවෙන්. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය දැන් මේ ගිවිසුම ප්‍රකාර යෝජිත ගිවිසුම ප්‍රකාරව වරාය අධිකාරු සතු ඉඩම් වලින් හෙක්ටයාර් 500ක් 2000කට ආසන ප්‍රමාණයෙන් 500ක් බමණයි සඳහන් වෙලා තියෙන්නේ අවුරුදු 99 බද්දකට ලබා දෙන්න මේ අදාළ සමාගමට. එයින් වාර්ෂික අපේක්ෂා කරන මුදල වාර්ෂික බද්ද රුපියල් මිලියන 494ක් බවයි අපට දැනගන්නට තියෙන්නේ. මම වැරදි නම් ඒක නිවැරදි කරන්න පුළුවන් කරු අගමැතිතුමාට. දැන් ගරු කතානායකතුමනි මේ වරාය භූමියේ 2013 ලාෆ් ගෑස් සමාගමට හෙක්ටයාර් 4ක් දුන්නා උන් දැන් ඒක ප්‍රයෝජනට අරගෙන තිනවා හෙක්ටයාරයක් ඇමරිකානු ඩොලර් 50,000 බැගින් හෙක්ටයාරයක් ඇමරිකානු ඩොලර් 50,000 බැගින් හෙක්ටයාර් 4ක් ලාෆ් කියන සමාගමට ලබා දීලා තියෙනවා ශ්‍රී ලංකාවේ සමාගම. එතකොට අපි උපකල්පනය කරොත් මේ හෙක්ටයාර් 500ට ඒ 2013 තක්සේරුව වූ හෙක්ටයාරයකට 50,000 බැගින් වූ මුදල ඩොලර් හෙක්ටයාර් 500ට ආදේශ කරොත් එතනින් හෙක්ටයාර් 500 වැඩි කිරීම ඩොලර් 50,000. ඇමරිකා ඩොලර් මිලියන 25කට ඩොලරයක් රුපියල් 150යි කියලා උපකල්පනය කරොත් අධික මුදලක්. අධික මුදලක්. හැබැයි අවුරුදු වාර්ෂික. නමුත් ගරු කතානායකතුමනි මේ යෝජිත මේ යටතේ අවුරුද්දකට වාර්ෂිකව හෙක්ටයාර් 500 වෙනුවෙන් රුපියල් මිලියන 494ක මුදලක්. නෑ කතාවක් නෙමෙයි ගරු කතානායකතුමනි. ඒ නිසා මම දරු අගමැතිතුමාගේ ඉතාම ගෞරවයෙන් ඉල්ලන්නේ මේ ලාෆ් ගෑස් සමාගමට 2013 තක්සේරුව මත
දීපු
අපි මේ පෞද්ගලික PPP කියන එක නොතේරෙන ගෝත්‍රික වන මේ ගරු කතානායකතුමනි.
මේ අගමැතිතුමාගේ
ආර්ථික සංකල්ප වලට තේරෙනවා.
අතන එක හතරයි. තමයි ප්‍රශ්න ඉවරයි. මම මේකට කියන්න මම සම්පූර්ණයෙන්ම කාරණා කියන්න. පළමුවෙන්ම තාම සාකච්ඡා කරගෙනන කාර්යය ගැන මම හිතන්නේ අද හැන්දෑවෙත් තව සාකච්ඡාවක් තියෙනවා කාල සීමාව කොහොමද අපි අරගන්නේ කියලා. මෙතන එදා දියුණු කළා තිබුණේ අක්කර 20ක්ද 30ක්ද තමයි එතන දියුණු කළා තිබුණේ. ඒක ළඟ තියෙන එකක්. ඔව්. At that time there was only a very small amount
of 1.2 acres.
එතෙන්ට වැඩි ඔබතුමා දන්නවා හෙක්ටයාර් 500ක් එතන බල්ලවක් තිබුණේ නැහැ.
බල්ලවක් තිබෙන්නේ
නැහැ. බල්ලවක් තිබුණේ නැහැ. දැන් මෙතන අපි ඇහුවේ සමස්තයක් කැටියට දෙන්න කියලා. මම අහන්නේ එක ප්‍රශ්නයක්
අගමැතිතුමා. ඒ වගේ යෝජනා 38ක් තිබ්බා එකක්වත් පාවිච්චි කරේ නැහැ. මේක විතරයි පාවිච්චි කරේ. 50,000 දෙන්න පුළුවන් නැයි දුන්නත්.
මේ මෙතන අක්කර දෙක ඒක ළඟ තියෙන අක්කර දෙකක්. කතානායකතුමනි අපි අක්කර දෙක තුනක් ගන්නවා නම් මේ ප්‍රමාණය. මේක අපි ඇහුවා සම්පූර්ණ ප්‍රමාණයට රජයේ තක්සේරු කරුට කියව ප්‍රධාන තක්සේරු කරුට දෙන්න කියලා. ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබට තක්සේරු කරුගෙන් අහන්න පුළුවන් මේක දෙන්නේ විශාල ප්‍රමාණයකට. මේක විකුණන්නේ නැහැ. මේකත් අපි බදු දෙන්නේ හවුල් සමාගමට. මේ ලාෆ් ගෑස්වත් කවුරුවත් මෙච්චර ඉල්ලුවේ නැහැ. මේ ඉඩම් වල මොකද මෙතන කන්ටේනර් වරායක් නිසා මම හිතන්නේ අක්කර 50ක් 100ක් ඕන වෙනවා කන්ටේනර්ම දාන්න. අපි දැක්ක ෂෙන්ෂෙන් වල ඔබ මම හිතන්නේ හිටපු ජනාධිපතිතුමා ගියාම ෂෙන්ෂෙන් වල පෙන්නවා විශාල කන්ටේනර් ටර්මිනල් කියන්නේ අක්කර 100 200 ව තියෙන්නේ මුළු ප්‍රදේශෙම ඉන්නේව අරගන්න. ඊළඟට තෙල් පිරි පහදුවකට වුමනයි. LNG විදුලි බලාගාරයකට වුමනයි. වානේ කර්මාන්ත ශාලාවකට වුමනයි. නැව් තටාකයකට වුමනයි. ඒ වගේම සිමෙන්ති කර්මාන්ත ශාලා දෙකකට වුමනයි. මෙතේ ඊළඟට කන්ටේනර් ටර්මිනල් එකත් වුමනයි. මේ සියල්ලටම ප්‍රමාණය මං අහන්නේ තමන්ගේ වත්තෙන් තියෙන තමන්ට වත්තක් තියෙනවා. ඒකේ පර්චේස් 20ක් විකුණුවත් ගන්න මිලයි සම්පූර්ණ අක්කර 50ද දුන්නහම අක්කරයකට ලැබෙන මිලයි මොකද්ද කියලා මේ සභාවට මං අලුතෙන් කියන්න උවමනා නැහැ. ඔයගොල්ලෝ මේක තේරෙන්නේ නැහැ. මේ තේරෙන්නේ නැහැ. නිකන් අහනවා කවුද හරි දුන්නා කොලේක මේක විද්වතිය දුන්නා. හරි. ඉතින් මේක මෙතෙන්ට දුන්නා. හරි පර්චේස් 20ක් විකුණන එකට අක්කර 50ක් විකුණන්න බෑ. ඒක දන්නේ නැති මේ එක්කෙනෙක් එක තවත් මොනවද අපි වාද කරන්න කියලා මං අහන්නේ. ඉතින් මට කියන්න මූලික ප්‍රශ්නෙට අදාළ එකක් තියෙනවා තුන්වෙනි ප්‍රශ්නේ ගන්න නැත්තම් මට අලුතෙන් මේවා ගන්න කියන්නේ මට ඕනනම් මේවා තියෙනවා තව පැයකට කතා කරන්න මං ගෙනත් තියෙනවා.
නෑ පැහැදිලි කරනවා ඔබතුමා ඒක ප්‍රශ්නයකට 3-4 දාක් ඇතුළත් වෙලා තියෙනවා. එහෙම දැන් ඔබතුමාගේ එහෙම තියෙනවා නම් පැහැදිලි කිරීමක් අවසාන වශයෙන් අපි කම වෙලාව මතක තියාගන්න ඕනේ.
අගමැතිතුමා කේන්ද්‍ර ගිල්ලනේ මම ඉතාලම මේ ගෞරව සම්පන්න ඔබතුමාගේ අහන්නේ. ඒක පොර කේන්ද්‍ර ගිල්ල.
හොඳයි.
ගරු කතානායකතුමනි අවසාන ප්‍රශ්නය.
ඔව්.
දැන් මෙතන ගරු කතානායකතුමනි දැන් අලුත් ගිවිසුම යටතේ අපිට එළිදක් වෙලා තියෙනවා. කියනවා එක ධනාත්මක දෙයක් විදියට 80%ක් මේ චීන සමාගමට දුන්නට කොටස් වලින් අවුරුදු 10ක කාලයක් ඇතුළත තවත් 20%ක් ශ්‍රී ලාංකිකට දෙන්න ඔවුන් එකඟ වෙලා තියෙනවායි කියලා. හැබැයි ඒක තියෙන කොන්දේසියක්. ඒ දෙන්නේ ජාත්‍යන්තර තක්සේරුවකට පස්සේ කියලා දෙන්නේ. දැන් මම ගරුක අගමැතුමනි, දැන් ජාත්‍යන්තර තක්සේරුවක් නැතිව මේ වරාය 80%ක් ඇමරිකන් ඩොලර් බිලියන 1.1කට දෙන්නේ. එතකොට ඒ ජාත්‍යන්තර තක්සේරුව එතෙන්ට අදාළ වෙන්නේ නැහැ. නමුත් නැවත ශ්‍රී ලාංකිකට අවුරුදු 10කට දීමේදී ජාත්‍යන්තර තක්සේරුවක් ඇඳලා දෙනවා කියලා කියන කාරණේ අතර විශාල විඝටනයක් තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව ඔබතුමා සභාවට ගරු අගමැතුමනි මේ සියලු කාරණා මේ ගිවිසුමට අදාළ තොරතුරු සභාගත කරන්නේ නම් සභාව දැනුවත් කරන්නේ නම්
පළවෙනි එක
සියලු කාරණා
කතානායකතුමනි මේ අපි කිව්වේ මේ ඔක්කොම ගිවිසුම් ටික පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන අත්සංකරයන් පස්සේ එකඟ වුණායන් පස්සේ තාම එකඟ එකඟත්වය ආවේ නැහැ. එතකොට සම්පූර්ණයෙන් වාද කරන දැන් මේ අපි කතා කරන ගමන් අහන්නේ මේ මේ වරාය අද තක්සේරුවක් කරන්න බෑ අලාභ ලබන වරාය. ඇයි මේ මේකේ මේ මේ අලාභය අඩු වෙලා තියෙන්නේ? කොළඹට වාහන ගේන නැව් ඔක්කොම මෙතෙන්ට ගෙනහලා නවත්තනවා. ඒ ටික අයින් කරලා කොළඹට එවනවා නම් ඕක තක්ස වැඩි වෙනවා. අපිට දැන් තියෙන මිලට ගන්න පුළුවන් ඊළඟ මාස 6 දී. අපි ඒක සීමා කරලා නැහැ. වරාය අධිකාරියට ඕන එක්කෙන්ට පුළුවන්. කාට හරි තියෙනවා නම් පිටරට සල්ලි ගෙනල්ලා අර ගන්න පුළුවන්. ඔය 105 ගානේ අපිට ප්‍රශ්නයක් නැහැ. අවුරුදු 10කින් ලාභ ලබනවා නම් මේ මේකේ වටිනාකම වැඩි වෙන්න ඕනේ. අලාභ ලබනවා නම් වටිනාකම අඩු වෙන්න ඕනේ. ඉතින් ඒක අල්ල තමයි අපි ගත්තේ. ලාභය අලාභය දිහා බැලලා ලාභය ලැබලා තියෙනවා නම් 120ක් කොහොමවත් අපිට එනවා. අනික මේ තව එක කාරණයක් මම කියන්න ඕනේ. මොකද මේ මම අන්තිමට ඒකෙන් අවසන් කරන්නම්. මේ 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 2014 ගිවිසුමේ මේ යටතේ ඒගොල්ල බාරගත්ත මුහුදේ ආරක්ෂාවත් එතෙන්ට දෙන්න. අපි දැන් මුහුදේ ආරක්ෂාව මෙහාට අරගෙන ඇතුල් වෙන තැනම දෙපැත්තේ නාවුක හමුදාව දාලා තියෙන්නේ. ඉතින් ඊට වඩා දෙයක් නැහැ. නීතිය සාමය ක්‍රියාත්මක කරන්නේ පොලිසියෙන්. රේගුව මෙතන වැඩ කරනවා. ඉතින් ඒක යටතේ මේක ඉතින් ක්‍රියා කරනවා මේ සවුත් පෝට් එක JCTI එක වාගේ ක්‍රියාත්මක කරන්නේ මේ ඩිවිර ගෙනල්ලා අරක ගෙනල්ලා මේක ගෙනල්ලා මට ඔයම් වැඩක් නැහැ නේ.
හොඳයි.
ඔයගොල්ලෝ ඔක්කොම ගන්න මට කියන්න පුළුවන්. ආ
හොඳයි. Order please at this moment I would like to welcome to the house delegate from the German Bundestag, Thuringia Parliament, and academic staff and participant of the Konrad Adenauer Founder training program here. Garu Shanti Siska, Garu Nanakar Mettuma.
Mama Petchama Kidripat Kalatibanoa, Sestad Karant Me Pilibandu, Ibaba Garu Dalapurma, Mantuma Kua, Ganasanan Kerming. අගමැතිතුමා කිව්වා ඒක උසාවියට අපහාස කිරීමක් හැටියට සලකලා එතුමා මාව හිරේවනවයි
අපි
ඔයිනයි
අපි විවාදයක් අවශ්‍ය වෙන්නේ නැහැ ගරු මන්දිරේ මාව
ඔයිනයි
එතුමාගේ ඉදිරිපත් කරන බව සඳහන් කළා අපි එතන
එතුමා මට කිව්වා මම කිව්ව දේ කියන්නේ
හොඳයි
එතුමා කිව්වා මාව හිරේවනවයි උසාවියට අපහාස කිරීමට මිත්‍රෙක් නිසා
හිරේවන්න
ගන්නවා කියලා මේ වගේ
කිව්වේ මේකයි.
ඒ වාඩි වෙන්න කරුණාක කරෙන්නේ. ගරු අගමැතිතුමා.
මම කිව්වේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හිරේට යන්න කැමැත්තක් තියෙනවා. ආ ඒත් උපා එච්චරයි. ඒත් මං කව මගේ මිත්‍රයා මං හිරේට යවන්නේ නැහැ කියලා. හරි. යාට සිදුවෙනවා. යාට සිදුවෙනවා ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහින් උලක් දීලා සමාව ඉල්ලන්න මං බොරු කිව්වා කියලා ශ්‍රේෂ්ඨ අධිකරණයට.
ඔනබල් ශ්‍රී ස්කන්ද රාජා. ඔනබල් ශ්‍රී ස්කන්ද රාජා. Please ask the question.
කෞරව සභානායකර අවර්ගලේ
මේ අවස්ථාවේදී විදේශ නියෝජ්‍ය පැමිණි ඉන්න ගරු ශ්‍රීස්කන්ද රාජ මැතිණිය
කෞරව සභානායකර අවර්ගලේ
ඔඩර් ප්ලීස් ලංකාවේ ප්‍රශ්න you can ask the question
இலங்கையில் உள்ள மாற்றுவருடையோரின் உரிமைகளை சலுகைகளை பாதுகாப்பதற்கும் வழங்குவதற்குமான உடன்படிக்கைகள் கச்சா திட்டம் சட்டங்கள் நிறைவேற்றப்பட்டும் அவை சரியான முறையில் நடைமுறையில் இல்லை. குறிப்பாக அரச கட்டிடங்களிலே அணுகு வசதிகள் செய்து கொடுக்கப்படவில்லை. பொது போக்குவரத்து வசதிகளில் வசதிகள் ஏற்படுத்தி கொடுக்கப்படுவதில்லை. இவர்களுக்கான ரூபா 3000 அனைவருக்கும் வழங்கப்படுவதில்லை போன்ற பல குறைபாடுகள் காணப்படுகின்றன. இவற்றை நிறைவு செய்வதற்கு நடவடிக்கை எடுக்கப்படுமான கௌரவ பிரதமரிடம் கேட்கின்றேன்.
දෙදාස් දාහසයේ ෆෙබ්‍රුවරි 8 වෙනි දින ශ්‍රී ලංකා විසින් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය හා එක්වුණු අතර එම සම්මුතියේ සඳහන් ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් 30ක් සුරක්ෂිත කරන්න වගේම ඒ සඳහා සුදුසු ස්වාධීන යන්ත්‍රණයක් සකස් කිරීමට ප්‍රතිපත්තිය වශයෙන් අප රජයේ බැඳී සිටිනවා. මෙම සම්මුතිය හා එක්වීමෙන් අනතුරු 1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතින් පිහිටවන ලද ජාතික සභා වඩාත් බලාත්මක කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගුණා. ඒ අනුව ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික සභාව පිහිටවීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගනු ලැබුවා. එසේම නව පනත් කෙටුම් පතක් සම්පාදනය කිරීම සඳහා 2010 මාර්තු 10 වෙනි දින අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගනු ලැබුවා. දැනට ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත් ඉදිරි කටයුතු සඳහා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ යොමු කර තිබෙනවා. ගරු කථානායකතුමනි, මෙම නීතිමය සංශෝධනවලට අමතරව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය මගින් ආබාධ සහිත තැනැත්තන් සඳහා මේ වන විට පහත සඳහන් ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා. ආබාධ සහිත පුද්ගලයන් 30,654 දෙනෙකු සඳහා රුපියල් 3,000ක දීමනාවක් ලබා දීම, රුපියල් 25,000 බැගින් ස්වයං රැකියා ආධාර ලබා දීම, රුපියල් 20,000ක් බැගින් වෛද්‍ය ආධාර ලබා දීම, රුපියල් 10,000ක් බැගින් අධ්‍යාපන ආධාර ලබා දීම, රුපියල් 250,000 බැගින් නිවාස ආධාර ලබා දීම, ආධාරක උපකරණ ලබා දීම, වකුගඩු රෝගීන් සඳහා රුපියල් 3,000ක දීමනාවක් ලබා දීම. ගරු කථානායකතුමනි, ආබාධ සහිත තැනැත්තන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට අප රජය කටයුතු කරන බව කියන්නට කැමැතියි. මා කලින් සඳහන් කළ ආබාධ සහිත පුද්ගලයන් ලබා දෙන සහන තව දුරටත් පුළුල් කිරීමට ඉදිරියේදී හැකියේයි මා අපේක්ෂා
කරනවා. ගරු චාල්ස් නිර්මනාදන් මැතිතුමා.
நன்றி கௌரவ சபாநாயகர்களே, கௌரவ பிரதம அமைச்சரவர்களே. ஏறக்குறைய 16ஆம் நூற்றாண்டில் குடியேறிய மீனவ குடிமக்கள் காலப்போக்கில் தமது வழிபாட்டு நிகழ்வுக்காக ஒரு கிறிஸ்தவ ஆலயம் மற்றும் விவசாய போக்குவரத்து வசதிகள் போன்றவற்றை அபிவிருத்தி செய்து முத்து குளித்தலிலும் ஈடுபட்டு 350க்கும் மேற்பட்ட குடும்பங்களாக பல்கி பெருகி செல்வ சிறப்புடன் வசதியாக வாழ்ந்த மக்கள் 2007-9-15 அன்று எந்தவித யுத்த நடவடிக்கைகளும் இக்கிராமத்தில் இல்லாத வேளையில் 3 நாட்களில் மீள குடியமரலாம் என்ற உத்தரவாதத்துடன் அனைத்து மக்களையும் கிராமத்தை விட்டு வெளியேற்றியதை கௌரவ பிரதம அமைச்சர் அறிவாரா? மக்களை வெளியேற்றிய கடற்படையினர் அவர்களது பூர்வீக காணிகளில் பாரிய ஒரு கடற்படை முகாமையும் அமைத்து மக்கள் வாழ்ந்த வீடுகளில் தமது குடும்பத்தினரை குடியமர்த்திருப்பதையும் அக்கிராம பாடசாலைகளில் படைத்தரப்பின் பிள்ளைகள் கல்விக்காக பயன்படுத்துவதையும் அவர் அறிவாரா? இங்கு வாழ்ந்த பூர்வீக குடிமக்கள் 2012 ஜூன் மாதத்தில் மீள குடியமர அனுமதிக்கப்பட்ட போது அவர்களை மலக்காடு என்ற பாரிய காட்டு பிரதேசத்திற்கு அனுமதிக்கப்பட்டு வசதியற்ற அவல வாழ்க்கை வாழ்வதை பிரதமர் அறிவாரா? ஆமெனில் கடப்பனரை அகற்றி இம்மக்களை அவர்களது பூர்வீக காணிகளில் மீள குடியமர ஆவண செய்வாரா என்பதையும் கௌரவ பிரதம அமைச்சரிடம் கேட்டுக்கொள்கிறேன். அதே நேரத்தில் கௌரவ பிரதம அமைச்சரிடம் அது பூர்வீக கிராமம் என்பதை சற்று தரவுகளுடன் தெளிவுபடுத்த விரும்புகிறேன். 16 நூற்றாண்டில் அந்த கிராமத்தில் மக்கள் மீள மன்னிக்க வேண்டும், மக்கள் குடியேறினார்கள். 1736 ஆண்டு ஒரு கிறிஸ்தவ ஆலயம் கட்டப்பட்டது. 1928 ஆண்டு வியாடிக்குளம் அபிவிருத்தி செய்யப்பட்ட அந்த கிராம மக்களுடைய விவசாயத்திற்காக. 1952 ஆண்டு தபால் கந்தோர் நிறுவப்பட்டது. 1965 ஆண்டு ஆழ்கடல் மீன்பிடி அந்த கிராமத்தினுடைய கிராமத்து மக்களுக்கு மத்திய அமைச்சால் பயிற்றுவிக்கப்பட்டது. 1976 ஆண்டு வலம்புரி என்ற அந்த சிங்கள திரைப்படம் முள்ளிக்குளம் கிராமத்தில் எடுக்கப்பட்டது. 1977 ஆண்டு இரவு பஸ் சேவை ஆரம்பிக்கப்பட்டது மக்களுடைய போக்குவரத்துக்காக. அப்போதைய இந்த மன்னார் பாராளுமன்ற உறுப்பினர் சூசதாசன் எம்பி தான் அதை ஆரம்பித்து வைத்தார். 1978 மருந்தகம் ஒன்று ஆரம்பிக்கப்பட்டது. 90 ஆண்டில் முதல் இடம்பெயர்வு நடைபெற்றது. 2003 ஆண்டு மக்கள் மீண்டும் குடியேறினார்கள். 2007 இரண்டாம் இடப்பெயர்வு. இந்த முள்ளிக்குளம் கிராமத்தில் 1000 சொந்தமான காணி, எல்டிஓ பொமிட் காணிகள், சுவர்ணபூமி காணிகள், விவசாய காணிகள், அதாவது 5 குளங்கள் உட்பட விவசாய காணிகள் இருக்கின்றது. கௌரவ பிரதம அமைச்சரே, இந்த மக்கள் முள்ளிக்குள கிராம மக்கள் தங்களுடைய சொந்த நிலங்களில் குடியேறுவதற்கு தங்களால் என்ற உதவியை கேட்பதோடு இதற்குரிய பதிலையும் வழங்குமாறு தாழ்மையுடன் கேட்டுக்கொள்கிறேன்.
ஆனரபிள் பிரைம் மினிஸ்டர்.
கரு கதாநாயகதுமணி, மே கந்தவுர மங்க இசைலா சந்தாங்கராகி மத்தாவிய பிலிபந்தவாத் பாலினே கிரிமத் லங்காவட்ட பிட்டவினேகாத் அத்துல்வினேகாத் புத்கலியான் පාලනය කරන තුමනා කඳවුරු මේ කණ්ඩායමම තියෙනවා. අපිට කුඩා කුඩා කඳවුරු යොදා ගන්න තියෙනවා මේ සඳහා. දැන්ටමත් ඔස්ට්‍රේලියාව එක්කත් අපි කටයුතු කරගෙන යනවා. මෙහේ ඉඳන් ඔස්ට්‍රේලියාවේ ණය පාලනය කිරීම නැත්තම් අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඉංග්‍රීසියෙන් කියොත් හියුමන් ට්‍රැෆිකින් කියන ප්‍රශ්නයත් අපිට මුහුණ දෙන්න තියෙනවා. පොලිසියයි නාවික හමුදාවයි ක්‍රියාත්මක කරගෙන යනවා. ඒත් මේ කඳවුර පිහිටා තිබෙන ඉඩමෙන් අක්කර 500ක ප්‍රමාණයක් 2012 දී මන්නාරම දිස්ත්‍රික් ලේකම් හරහා සිවිල් ජනතාව නැවත පදිංචි කිරීමට ලබා දුන්නා. ඊට පස්සේ මුල්ලිකුලම් ප්‍රදේශයේ සිවිල් ජනතාව පදිංචි කරවීම සඳහා තවත් අක්කර 252ක් ලැබලා දීලා තියෙනවා. එහෙනම් මේ දෙකම ගත්තාම 752ක්. කඳවුර පිහිට ඇත්තේ ඉඩම් කොටස විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමට සම්බන්ධ කැලලක්. මේක ජාතික වන උද්‍යානයේ උතුරු මායිමට සම්බන්ධ කොටසක්. එම භූමි ප්‍රදේශය අයත් වන්නේ වනජීව සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. මේ නාවික හමුදා කඳවුර පිහිට ඇති පරිසරය තුළ රෝමානු කතෝලික දේවස්ථානයක් සහ රෝමානු කතෝලික දමිළ මිශ්‍ර පාසලක් පිහිටා තිබෙන අතර එම ප්‍රදේශය ආවරණය පරිදි අක්කර 87ක පමණ භූමි ප්‍රමාණයක් නාවික හමුදා විසින් නිදහස් කරලා තියෙනවා. තව අක්කර 87ක් මෙතනින්කුත් නිදහස් කරලා තියෙනවා. එසේ මෙම ස්ථානයේ පිවිසීම සඳහා මාර්ගයේද නාවික හමුදා විසින් නිදහස් කරලා දෙයි. එහාට යන මාර්ගයත් නිදහස් කරලා දීලා තියෙනවා. අක්කර 87ක් එතන නිදහස් වෙලා තියෙනවා. ඊට අමතරව විදුලිය හා ජල සැපයුම ලැබලා දෙනවා. දැන්ට නොමිලේ ලැබලා දීලා තියෙන්නේ. එන ලැබෙන බැතිමතුන්ට පාසල් ශිෂ්‍යයන්ටත් ඌමනා විදියට ඒ ළඟ කඳවුරක් තියෙන නිසා ඒක ප්‍රතිපත්තියක්. එහෙම උදව් කරගෙන යනවා. ඒ නිසා තමයි දැනට ගුරුවරු 6 දෙනෙකුත් ලබලා දීලා තියෙන්නේ. මේ ප්‍රදේශයේ දැනට ඉන්දියන් රජයේ ණය යෝජනා ක්‍රමය යටතේ නිවාස 134කුත්, නායක හමුදා විසින් නිවාස 27කුත්, නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශ නිවාස 26ක් වශයෙන් නිවාස 187ක් ඉදිකල්ලා දීලා තිබෙනවා. ඊට අමතරව පානීය ජලය, ප්‍රවාහන පහසුකම් වැනි යටතල පහසුකම්ද අඛණ්ඩව සැපයීමට නාවික හමුදාවත් ඒ අදාළ ආණ්ඩුවේ අනෙක් අංශත් ක්‍රියා කරගෙන යනවා. මේ නාවික හමුදා කඳවුර තියෙන්නේ රජයට අයත් භූමි ප්‍රදේශයක. පුද්ගලික ඉඩම් මේකට අයිති නෑ. ඒ කරුණු තමයි මම මේ මන්ත්‍රීතුමා දැනුවත් කරන්නේ. අපිටත් ඕනේ විගහට මේ ජනතාව පදිංචි කරවන්න. ඒක නිසා පුළුවන් තරම් හමුදා කඳවුරු තියෙනවා. ඒ බලන්නේ රජයේ ඉඩම්වල පවත්වාගෙන යන්න.
ගෞරව சபாநாயகர்களே, பிரதம அமைச்சர் குறிப்பிட்டிருந்தார், அந்த போதை வஸ்து தொடர்பாக கடற்படை முகாம் போதை வஸ்தை கட்டுப்படுத்துவதற்காக கடற்படை முகாம் இருப்பதாக. அதே நேரத்தில் அந்த மக்கள் ஏற்கனவே குடியேற்றப்பட்டதாகவும் தாங்கள் தெரிவித்திருந்தீர்கள். இந்த மக்களுடைய பூர்வீகமாக அந்த மக்கள் 16ஆம் நூற்றாண்டில் குடியேறிய சகல வசதிகளுடன் கூடிய கிராமம்தான் முள்ளிக்குளம் கிராமம். அந்த கிராமத்தில் கடற்படை முகாம் இருக்கிறது. அதற்கு அப்பாற்பட்ட பாலக்காடு என்ற அந்த ஒரு தனி காட்டு பிரதேசத்தில் தான் மக்கள் அங்கு ஒன்றை குடியமர்த்தப்பட்டிருக்கிறார்கள். என்னுடைய கேள்வி என்ன என்று சொன்னால், மக்கள் பூர்வீகமாக இருந்த அந்த நிலத்தை, அந்த ஆலயம், அந்த பாடசாலை உட்பட அதை சுற்றியுள்ள பிரதேசத்தை மக்களுக்கு ஒப்படைத்து விட்டு அதற்கு அப்பால் இருக்கின்ற நிலங்களுக்கு கடற்படை செல்ல முடியும், அங்காலும் கடல் பரப்பு இருக்கின்றது. ஆகவே மக்களுடைய பூர்வீக நிலங்களை, அந்த மக்கள் கடந்த இரண்டு வாரங்களாக தங்களுடைய நிலங்களை விடுவிக்கும்படி கடற்படை முகாமுக்கு முன்னுக்கு தங்களுடைய போராட்டங்களை நடத்தி கொண்டிருக்கிறார்கள். இந்த நிலையில் தங்களுடைய பதில் பொருத்தமாக இல்லை. ஒரு நாட்டினுடைய பிரதமர் அந்த மக்களுக்கு சொல்கின்ற பதிலாக தான் நான் உங்களிடம் எதிர்பார்க்கின்றேன். இந்த பதில் வந்து உண்மையில் அந்த மக்களுக்கு மிகவும் வேதனையை உண்டுபடுத்தும். ஏனென்று சொன்னால், தங்களுடைய ஆட்சிக்காக அந்த மக்கள் 100% வாக்களித்த மக்கள், அந்த மக்களுடைய நிலங்களை அவர்களும் ஒப்படைத்து விட்டு அதற்கு அருகாமையில் கடற்படை இருக்க முடியும். அதே நேரத்தில் கௌரவ பிரதம அமைச்சர் அவர்களே, அந்த வனஜீவராசிகள் திணைக்களத்துக்குரிய நிலம் என்று நீங்கள் குறிப்பிட்டிருந்தீர்கள். அந்த நிலத்தில் மக்கள் இருக்க முடியாதென்றால் கடற்படையும் இருக்க முடியாது. வனஜீவராசி திணைக்களத்துக்குரிய நிலங்களில் மக்கள் இருக்க முடியாதென்றால் கடற்படையும் இருக்க முடியாது. அங்கு கடற்படையினுடைய குடும்பங்கள் தான் இருக்கிறார்கள். அவர்களுக்கு ஒரு நல்ல பதிலை வழங்குமாறு தாழ்மையுடன் கேட்டுக்கொள்.
Honorable Prime Minister.
Honorable Speaker, people have been settled here long ago, we know that. And what I have referred to is the answer on resettlement. For resettlement, already 752 acres of land have been released in two places, and 187 houses have been rebuilt. How many have been taken over by the people? How many have been occupied? I haven't got the statistics. I can give it another 87 acres, and the access roads have been released in relation to the church and the school nearby, and the school is being supplied. But that's policy of the government, wherever there's a camp or a police to help the schools. Also, this is a part of the ongoing resettlement program. But the Navy camp, from what I have been informed here, is on government land, and whatever the Navy has is on government land and belongs to the wildlife department. I can verify the facts that the honorable member has given. These are all people who voted for His Excellency Maithripala Sirisena to be the president. We are aware of it. That's why we are moving ahead with the resettlement program, so that the people can come back to their villages, and wherever possible, the army, the military establishments are being relocated into state land and away from the private land. But if the honorable member can give me any more information, I will certainly verify it and have it for him when we meet next time.
Okay, honorable member.
கௌரவ சபாநாயகர்களே, கௌரவ பிரதம அமைச்சர்கள் அது தொடர்பாக கதைக்கலாம் என்ற ஒரு பதிலை வழங்கியிருந்தார். கௌரவ பிரதம அமைச்சர்கள், ஒரு பொறுப்பு வாய்ந்த அமைச்சரை இந்த முள்ளிக்குளம் காணி விடுவிப்பு தொடர்பாக தங்களால் சிபாரிசு செய்ததால் நாங்கள் அவர்களுடன் தொடர்பு கொண்டு கடற்படையுடன் கதைப்பதற்கு வசதியாக இருக்கும். ஒரு பொறுப்பு வாய்ந்த அமைச்சரை நாங்கள் இந்த விடயம் தொடர்பாக கலந்தாலோசிப்பதற்கு, கடற்படையும் கதைப்பதற்கு ஒரு அமைச்சரை குறிப்பிடும் பெயர் கொடுப்படி நான் தாழ்மையாக்கிறேன்.
Resettlement, to take it up with you all, the Minister of Northern Resettlement, you can take this up and verify the information, get from the Honorable Member, and go ahead, and then let me know if there are any problems.
Okay, thank you very much. ඊළඟට ඇත්තේ ගෞරව වාචික පිළිතුරු අපේක්ෂාව කරන ප්‍රශ්න මං ගරු සභාවේ අවධානය යොමු කරන්න කැමති. දැන්ටම වෙලාව පහුවෙලා තියෙන එක නිසා අපිට වැදගත් කරුණු කීපයක් අද සාකච්ඡා කරන්න තියෙන ප්‍රධාන කටයුතු යටතේ. ඒ නිසා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ ප්‍රශ්න ඇසීමේදීත් පිළිතුරු දීමේදීත් කාල සීමාව ගැන අවධානය යොමු කරන ලෙස. පළවෙනි ප්‍රශ්නයක අද උදේ ප්‍රමාද ගමන්පිල මහත්මයා ප්‍රවාහන සිවිල් ගුවන් සේවා ඇමෙත්තමගේ ඇසීමට
ගරු කතානායකතුමනි, මේ මාස 3ක්
මහාන ගරු කතානායකතුමනි
මාස 3ක් කල් ඉල්ලනවා.
දැයි ගරු බිමල් රත්නායක මැතිතුමා, ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා, කුචිකාර මැමැතිතුමා ගැසීමට
ඔබ අහනවා ගරු කතානායකතුමනි
ගරු කතානායකතුමනි ආ 1983 වර්ෂය වන විට වගා කරන ලද මුළු ගොඩඉඩම් ප්‍රමාණය 83 වර්ෂයේ වී වගාව හෙක්ටයර් 15259යි අතිරේක භෝග වගාව හෙක්ටයර් 5734යි එළවලු වගාව හෙක්ටයර් 339යි පළතුරු වගාව හෙක්ටයර් 478යි එකතුව හෙක්ටයර් 21810යි ආ දෙක 1982 හා 83 වර්ෂවල වගා කරන ලද වගාබිම් ප්‍රමාණය එක් එක් භෝග අනුව වෙන්වෙන් වශයෙන් වී හෙක්ටයර් 15347යි 82 83 15 හෙක්ටයර් 15259යි අතිරේක භෝග අතිරේක භෝග නැහැ කුරක්කන් හෙක්ටයර් 14යි 82 83 හෙක්ටයර් 13යි බඩිරිඟු හෙක්ටයර් 15යි 83 හෙක්ටයර් 11යි මිනේරි හෙක්ටයර් 4යි 83 හෙක්ටයර් 1යි මුං 82 වර්ෂයේ හෙක්ටයර් 97යි 83 වර්ෂයේ 82 වර්ෂයේ හෙක්ටයර් 97යි 83 වර්ෂයේ හෙක්ටයර් 135යි කවුපි හෙක්ටයර් 82 39යි 83 111යි තල 82 හෙක්ටයර් 119යි 83 96යි රටකජු හෙක්ටයර් 82 2031යි 82 83 හෙක්ටයර් 2487යි මන්යොක්ක 82 වර්ෂයේ 170යි 83 වර්ෂයේ හෙක්ටයර් 123යි තවත් තියෙන භෝග කියන්නද ගරු මන්තුමා
මට අර 83 සිට 2009 වර්ෂය දක්වා 3 සිට 3 වෙනි ප්‍රශ්න
තුන්වෙනි එකේ 83න් පසුව 2009 වර්ෂයේ යුදමය තත්ත්වය නිමවන තෙක් වගා කරන ලද මුළු බිම් ප්‍රමාණය එක් එක් වර්ෂය 90 වර්ෂයේ 1984 20394යි හෙක්ටයර් ඒ වගේ ගරු මන්තුමා තියෙනවා 2009 වෙනකන් මුළු ප්‍රමාණය කියන්නද නැත්නම් වෙන වෙනමම කියන්නද
ඒ වර්ෂවල පිළිවෙලින් පොඩ්ඩක් කිය
හා 84 හෙක්ටයර් 20394යි
83 වර්ෂයේ සිට කිවනම් හරි වෙන වෙනම අවශ්‍ය නැහැ
ආ මුළු ප්‍රමාණය මම 2009 වෙනකන් කියන්න
ඔව් 2009 වෙනකන්
2009 එකතුව ගරු මන්තුමා හෙක්ටයර් 332748යි හෙක්ටයර් ඒ කියන්නේ ඔබතුමාගේ මේ තුන්වෙනි ප්‍රශ්නේ 83න් පසුව 2009 වර්ෂයේ යුදමය තත්ත්වයේ නිමවන තෙක් වගා කරන ලද මුළු බිම් ප්‍රමාණය
අනේ කිව්වේ ඔබතුමා මං කියන එක නෙවෙයි එක් එක් අවුරුද්දේ සමස්ත ගොවි බිම් ප්‍රමාණය මොන
කොච්චරද තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ ඔබතුමා
ඈ
තුන්වෙනි ප්‍රශ්නේ
අහන්නේ
84 හෙක්ටයර් 20394යි 85 හෙක්ටයර් 14742යි 86 15 හෙක්ටයර් 15019යි 87 හෙක්ටයර් 9849යි 1988 හෙක්ටයර් 10168යි 89 7920යි 90 8816යි 91 3546යි 92 9146යි 93 14914යි 94 14556යි 95 13051යි 96 10831යි 97 12187යි 98 12210යි 99 14722යි 2010 14385යි 1 9240යි 2 10670යි 2003 20987යි 4 14507යි 2005 20802යි 2006 19050යි 7 18143යි 2008 12893යි
ගරු මන්ත්‍රීතුමාට වැදගත්ම ප්‍රශ්නය අහලා අනික අපිට වෙලාව ඉතුරු කරන්න තියෙන නිසා පොඩ්ඩක් අවධානය යොමු කරන්න.
දැනගන්න ඕනුනේ ඉතාම වැදගත් කාරණාවක් ඒ නිසා ඇහුවේ. තමන්න ඉතිරි ප්‍රශ්න ටික ඔබතුමා
පිළිතුරු දෙන්න. සභාගත කාණ කියමුද? ගරු මන්ත්‍රීතුමාගේ සභාගත කළොත් කමක් නැද්ද?
නෑ මට හතරවෙනි කාරණේ ඉදිරිපත් කරන්න පුළුවන් නම් හරි හතරවෙනි ප්‍රශ්නේ.
ගරු මන්ත්‍රීතුමා වර්ෂය තුල වගා කළ මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර් 2016 3946යි 2011 17393යි 2012 19587යි 2013 24667යි 2014 18869යි 2015 32189යි 2016 28891යි ඊළඟ ප්‍රශ්නේ
ඒතර සභාගත කන්නේ නැහැ මිත්තමා
මට තියෙන අතුරු ප්‍රශ්න එයක් අහන්න තියෙනවා විශේෂයෙන් ඔබතුමා මේ ඉදිරිපත් කරපු වාර්තාව පිළිබඳව මට සන්තෝෂ වෙනවා කුෂිකර්ම ඇමැතිතුමා හිටියනම් තවත් මට මේකේ සම්බන්ධ වගකීමෙන් අහන්න තියෙන කාරණා ටිකක් තියෙනවා නමුත් ඔබතුමාට පුළුවන් විශේෂයෙන්ම මේ අහපු පිළිතුරු දුන්න අනුවත් පැහැදිලි 1982 වෙනකොට උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ යුද්ධයට කලින් මොනතරම් ගොවිතැනක් ඒ ජනතාව වගා කරාද කියන එක ඒ විතරක් නෙවෙයි ඔබතුමා පැහැදිලි කරපු උත්තරෙන් පැහැදිලි වෙන කාරණාවක් තමයි 83න් පස්සේ යුද ඉතිහාසය ඇතුලේ යුද්ධේ නවත්වන තුරු සමස්ත ගොවිතැන් කරන ගොවිබිම් ප්‍රමාණය එන්ට එන්ට අඩු වුණා කියන කාරණාව. ඒ විතරක් නෙවෙයි ඔබතුමා ඉදිරිපත් කරපු වාර්තාවෙන් පැහැදිලි වෙනවා යුද්ධේ නිමවීමෙන් තමයි ගොවිබිම් වැඩි වුණේ කියන එක උතුරු පළාතේ. එනිසා මට අහන්න තියෙන අතුරු ප්‍රශ්නය ඔබතුමාගෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධේ නිම කිරීමෙන් මේ යුද්ධේ නිම කිරීම කුෂිකාර්මික බිම් වැඩි වුණා යුද බිම අඩු වෙලා යුද්ධ කරපු බැටල් ෆීල්ඩ් එකක් පැඩි ෆීල්ඩ් එකක් බවට පත් වුණා කියලා. ඒ කියන්නේ යුද බිම ගොවි බිමක් වුණා කියලා තමුන්හස පිළිගන්නවා.
දේ ගරු මන්තුමා ඒක පැහැදිලිනේ. දැන් ඔබතුමා ඒක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. යුදමය තත්ත්වයක් තියෙනකොට ඇත්තටම කාටවත් යන්න බෑ පළාත්වලට. ඔබතුමා දන්නවා දැන් ඇත්තටම ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ දැන් අද ගොවි සංවිධානයේ මගින් අද ගොවීන් වගා කරන්න දැන් කටයුතු කරලා තියෙනවා.
හොඳයි දෙවෙනි ප්‍රශ්නයට ගරු මන්ත්‍රීතුමා
මම ඇහුවේ යුද්ධේ නිමවීම නිසා තමයි මේ සාමය උතුරට ලැබුණේ කියන එකයි මම අහන්නේ ඔබතුමා පිළිගන්නවද කියන එක අහන්නේ.
පිළිගන්නවා 2001 2003 ඒ වගේ.
ඒ යුද්ධ නිමවීමෙන් පස්සේ තමයි ඒ කියන්නේ 2009 පස්සේ තමයි මේ ප්‍රදේශවල කෘෂිකර්මයේ
සංවර්ධනය හැම දෙයක්
සියලුම දේ සංවර්ධනය සිද්ධ වුණේ කියන්නේ.
ගරු මන්ත්‍රීතුමා හැම දෙයක්ම හැම සංවර්ධනයක්මනේ ඊට පස්සේ. ඔව්.
ආණ්ඩුව මහින්ද රාජපක්ෂට
ඒ
2003 නෑ 2001 නෙමෙයි
ඒ වගේ සාම වැඩ
පිළිවෙලෙන් පස්සේ යුද්ධ නිමවීමෙන් පස්සේ ඒක උනේ කියන එක පැහැදිලි.
හරි අපි පිළිගන්නවා.
යුද්ධ නිමවීමෙන් පස්සේ.
ඒක හරි පිළිගන්නවා 2001 2003.
ඒක තමයි ඒක තමයි.
දෙන්නම අපි මේ පොයින්ට් එක ගන්න ආද අපි වෙලාව වෙනස් කරනවා කන්නා කරලා.
ඒකේ සරත් වංශේකා අපි හිටපු අමුදාපත්තුමත් සන්තෝෂ වෙනවා.
ඔව්. නෑ ඒ පාවාදීම ගිවිසුම වෙලාවේ.
මම සභාගත කරන්න ඊළඟ ප්‍රශ්නේ යන්නේ.
මේක නෙමෙයි අපි ආනේ 2009 පස්සේ.
ගරු ඩලන් සලාපිරුම් මැතිතුමා ගරු මහින්දනන්ද අලුගේ මැතිතුමා ගරු වාසුදේව නානාකාර මැතිතුමා
මාසමි
නීතිය දක්ෂිණ සංවර්ධන ගරු සාගර රත්නාගේ මැතිතුමා පිළිතුරු දෙන්න
ගරු කථානායකතුමනි මෙතුමා අහන්නේ මම ප්‍රශ්නෙට උත්තර දෙන්නම් අයන්නේ 2012 සිට මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාපිත මුහුදු මගින් නීති විරෝධී ලෙස පුද්ගලයන් විදේශගත වීම වැළැක්වීමේ අංශය මගින් ශ්‍රී ලාංකික පුරවැසියන් 6176ක් අත්අඩංගුවට ගෙන ඇත. අයන්න 2 නීති විරෝධී ලෙස බහුදින යාත්‍රා මගින් පුද්ගලයින් විදේශගත වීම සංවිධානය කිරීම සහ පහසුකම් සැපවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් ඕගනයිසර්ස් ඇන්ඩ් ෆැසිලිටේටර්ස් කියලා කියන්නේ ගරු කථානායකතුමනි 602ක් එම පිරිසට ඇතුළත්ය. ඔවුන් ආගාමික හා විගාමික පනතේ 45 ඈ වගන්තිය ප්‍රකාරව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම වගන්තිය යටතේ වැරදි සඳහා ඇප ලබා දීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලය නොමැති බැවින් මූලිකව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඇප ලබා ගැනීම සඳහා මහාධිකරණයන් වෙත ඇප ආයුධම් පත්‍ර ඉදිරිපත් කිරීමෙන් පසු එම සැක්කරුවන් හට ඇප කොන්දේසි ලෙස මුදලින් රුපියල් 50,000 සිට රුපියල් 1,02,000 අතර වූ මුදල් ඇප සහ එයට අමතරව ලක්ෂ පහේ සිට ලක්ෂ පහළව දක්වා වූ ශරීර ඇප ද ඇතැම් සැකකරුවන් සම්බන්ධයෙන් දේපල ඇපද ඒ දේපල ඇප ඉල්ලන්නේ ගරු කථානායකතුමනි ශරීර ඇප නියම කරපු වෙලාවට ඒක ඉදිරිපත් කරන්න බැරි වෙලාවට නියම කර සැකකරුවන් වෙත ඇප ප්‍රදානය කිරීමට මහාධිකරණයන් විසින් කටයුතු කර ඇත. ඇප කොන්දේසි බරපතල වීම හේතුවෙන් ඇප ලබා ගැනීමට නොහැකිව සිටින සැකකරුවන් කිසිවෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව නොසිටී. අත්අඩංගුවට ගැනීමෙන් පසු මාස 18ක් පමණ කාලයක් අඛණ්ඩව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් දෙදෙනෙකි. ඔවුන් මෙතෙක් ඇප සඳහා මහාධිකරණය වෙත අයදුම් කර නොමැත. මාස 18කට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් කිසිවෙකු නොමැත. මීට අමතරව පසුගිය මාස 3ක කාලය තුල අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරව සිටින සැකකරුවන් ගාන 20යි. මේ අය අතරින් සමහරු ඇප අයදුම් පත්‍ර මහාධිකරණය වෙත මෙතෙක් ඉදිරිපත් කරලා නැහැ. සමහරු අයදුම් පත්‍ර ඉදිරිපත් කළා ඒවා මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා තියෙනවා. තව සමහර ඒවා සලකා බැලීම සඳහා දින නියම කිරීම නිසා හෝ ඒ සැකකරුවන් මේ වනතෙක් රක්ෂිත බන්ධනාගාර කළා තියෙනවා. ආයන්න එක ආගාමික හා විගාමික පනතේ 45 ඈ වගන්ති යටතේ වූ වැරදි සඳහා විශේෂිත අවස්ථාගත කරුණු ඔප්පු කර මහාධිකරණයෙන් මිස සැකකරුවන්ට ඇප ලබා දීම නොකළ යුතුය යන විග්‍රහය යටතේ සැකකරුවන් හට ඇප ලබා දීමේදී මහාධිකරණයන් මගින් සුදුසියයි හැඟෙන ඇප කොන්දේසි නියම කරනු ලබන අතර ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමට අවකාශ නොමැත. නමුත් මෙතුමා කියන පරිදි මුදල් ඇප තියෙන්නේ, මෙතුමා කියන්නේ මුදල් ඇප මේ ලක්ෂ 20 දක්වා කියලා, නමුත් මුදල් ඇප තියෙන්නේ 50,000 ඉඳන් ලක්ෂ 2 දක්වා. ශරීර ඇප තමයි ওই ලක්ෂ 20 දක්වා වැඩි වෙලා තියෙන්නේ. ආයන දෙකේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සෑම මාසකම අවසන් ඉරුදින වාතා කර අත්සන් කිරීම සඳහාද ඇප කොන්දේසියක් ලෙස මහාධිකරණය විසින් ඇප ලබා දෙන සැකකරුවන්ට නියෝග පනවනු ලබයි. එබඳු මහාධිකරණ නියෝග අනුව ආගාමික හා විගාමික පනතේ 45 ඈ වගන්ති යටතේ චෝදනා ලබා ඇති සැකකරුවන් 312ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සෑම මාසකම අවසන් දින ඉරුදින වාතා කරනු ලබන අතර ඉහත වගන්ති යටතේ චෝදනා ලබා සිටින ඇතැම් සැකකරුවන් හට ඔවුන් පදිංචි ලිපිනයන්ට අදාළ පොලිස් ස්ථාන වෙත වාතා කිරීමට මහාධිකරණයන් විසින් නියෝග කරනු ලද්දව එකි නියෝග ප්‍රකාරව එකී සැකකරුවන් කටයුතු කරනු ලබයි. ඉහත වගන්ති යටතේ චෝදනා ලැබ නොසිටින සැකකරුවන් එනම් මුහුදු මගින් පැසෙන්ජර්ස් ලෙස නීති විරෝධී මුහුදු ගමන්වල යෙදීමේ හේතුවෙන් අත්අඩංගුවට ගෙන ආගාමික හා විගාමික පනතේ 45(1)(a) වගන්ති යටතේ චෝදනා ලැබ සිටින සැකකරුවන් දැන්ට රක්ෂිත බන්ධනාගාර ගතව හෝ අධිකරණ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාතා කරන්නේ හෝ නොමැත. ඇයන්න නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදේශගත වීමට අදාළව සිදුකරන ලැබූ හෝ ලබන මුළු විමර්ශන ගණන 544යි. ඉන් විමර්ශන 246ක් නිම කරලා විමර්ශන 74කට අදාළව නඩු පවර ඇත. විමර්ශන 172කට අදාළව ගරු නීතිපතිතුමාගේ උපදෙස් ලැබීමට නියමිතය. ඉතිරි විමර්ශන කඩිනමින් අවසන් කර සැකකරුවන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු සිදු කරමින් පවතී. ඇයන්න අදාළ නොවේ.
ගතානයතුමනි
හොඳයි.
මේක 2012 වර්ෂයේ සිදු අගමන විගමන පනත උල්ලංඝනය වීමක්. 2012. දැන් මේ අපි ඉන්නේ 2017. දැන් ඒ නිසා මම අහන්නේ ඔබතුමාගෙන් අවුරුදු 5ක් ගිය තැනේදීත් මොවුන්ට විරුද්ධව චෝදනා පත්‍ර ඉදිරිපත් කළා නඩුවක් විභාගයට ගැනෙන්නේ නැත්තම් මේ අයව චෝදනාවලින් මුදවා හැරලා, චෝදනා නැහැ මේ නඩුවලින් මුදවා හැරලා මේ මිනිස්සුන් මේ තියාපු ඇපෝප්පු නිදහස් කරගන්න ඒ මිනිස්සුන්ට ඉඩ සලස්සන්නේ කියා මා ඉල්ලා හිටින්නේ. ඒ කළ නොහැකිද කියලා මං ආන්.
මම ඒක පිළිගන්නවා ගරු කථානායකතුමනි. හැකි ඉක්මනින් ඒ නඩු බොහෝ කරන්න කටයුතු කරනවා.
හොඳයි ගරු
මන්ත්‍රී. ඔබතුමාගේ පිළිතුරට ස්තුති හැකික්මනින් කියන එකට අපි කිසියම් වූ කාල නියමයක් ඔබතුමා ලබා දුන්නොත් ඒක වඩා හොඳයි මේ වෙලාවේ මට මිනිස්සුන්ට කියන්න
මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒ පිළිබඳව වාතාවක් හැඳවලා ගරු මන්ත්‍රීතුමාට ඒක ලබලා දෙන්න කටයුතු කරා
ඉක්මනින් දැනුවත් කරන්න පුළුවන් හොඳයි බොහොම ස්තුතියි දෙවෙනි වටය අංක දෙක ගරු බිමල් රත්නායක මහත්මයා ප්‍රශ්න අහනවද සභාවට ඕනේ අංක හතර ගරු ඩර සලාපිරිම් මැතිතුමා ප්‍රශ්න අහනවද
ප්‍රශ්න අහනවා සර්
ගරු මන්ත්‍රීතුමා සභාගත කරනවද
සභාගත කරන්න ගරු කතානායක
අංක පහ ගරු මහින්දරන් දලුගේ මැතිතුමා
ප්‍රශ්න අහනවා
සභාගත කරන්න
හොඳයි අධිකරණ මැතිතුමා සභාවට ගන්නවා ඊළඟට
පදෙන්න
ඔව් අපිට වෙලාවේ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා
මේක විනාඩි දෙක තුනක
ඉවර කරන්න
පුළුවන් ගරු කතානායක අයන් එක 2015 වර්ෂයේ භාණ්ඩාගාර බැඳුම් කර නිකුතුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් 2015 වර්ෂයේදී සිදු කර නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුවට දන්වා ඇත. එනමුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම් කර නිකුතුව සම්බන්ධයෙන් 2016 නොවැම්බර් 15 දිනතිව පොලිස්පතිතුමා වෙත යොමු කරන ලද ලිඛිත පැමිණිල්ලක් සම්බන්ධව 2017 ජනවාරි 10 වන දින නීතිපතිතුමාගෙන් ලත් උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන කටයුතු ආරම්භ කරගෙන පවත්වාගෙන යනු ලැබේ. 2 ඉහත පිළිතුරම අදාළය 3 ඉහත කරුණු සම්බන්ධයෙන් ලිපිගොනුවක් නීතිපති දෙපාර්තමේන්තුවේ ආරම්භ කර නොමැත. 4 නැත ඉහත 3 පිළිතුර අදාළයි. 5 පැන නොනගී ආයන්න 1 පැන නොනගී ආයන්න 2 පැන නොනගී ආයන්න 3 ඉහත ආයන්න 4 සහ 5 පිළිතුරම අදාළ වේ 4 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන විමර්ශනයේ අවසානයේදී සහ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරිපත් වන්නා වූ සාක්ෂි හා නිර්දේශයන් සලකා බැලීමේ අනතුරුව කිසියම් පුජ්‍යලයකට හෝ පුජ්‍යලයන්ට විරුද්ධව අපරාධ නීති යටතේ කටයුතු කරන්නේද නැද්ද යන පිළිබඳව තීරණයකට එළඹිය යුතුව ඇත ඇයන්න පැන නොනගී.
පුළුවන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ පර්පෙච්චුවල් ටෙරරිස් සමාගම් පිළිබඳ පරීක්ෂණය නිම වෙන්න කොච්චර කාලයක් ගත වෙයිද කියලා.
ඒක ගැන අදහසක් ප්‍රකාශ කරන්න බෑ ගරු කතානායකතුමනි මොකද නීතිපති දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳව තීරණයකට එන්න බෑ. පරීක්ෂණයක් අවසන් කරලා නීතිපති දෙපාර්තමේන්තුවට තොරතුරු ලබා දුන්නට පස්සේ තමයි නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ආරම්භ වෙන්නේ.
ඒ ඒ ඒ ඉක්මන් කරන්න කටයුතු කළොත් මෙලොව වශයෙන් කීර්තියයි පරලොව වශයෙන් පින්කමයි.
ඔමුණත් ඇටික ගරු කතානායකතුමනි විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවකින් මේ පරීක්ෂණය කරන නිසා නීතිපතිතුමාට සිද්ධ වෙනවා ඒ පිළිබඳව නිර්දේශ ලැබෙන තෙක් ඉන්න.
මේ යෝජනා පිළිබඳ දැනුම් දෙමු ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
අයිමෝ වයිට් එක වන්ස්
සභාවෙක්ගද?
අයි